තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. කොහොමද
ලංකාවේ?
ඔව් එහෙමයි ස්වාමීන් වහන්සේ.
හරි, වෙල්කම් ටු ශ්‍රී ලංකා. පටන් අරගන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. පූජනීය වන්දනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි. සියලුම දෙනාට තෙරුවන් සරණයි. සුපරතු පරිදි අද අපි මේ රැස්ව සිටින්නේ සතිපතා කරන යෝගාවචරින්ගේ කමඨාන් සුද්ධ කිරීමේ සහ ධර්ම දේශනා වැඩසටහනටයි. එහෙමනම් ඉතාම ගෞරවපූර්වකව කමඨාන් සුද්ධ කිරීමේ වැඩසටහනින් අද දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙසට අතිපූජ්‍ය ධම්මජීව උදවිගම ධම්මජීව ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරමි. සාදු සාදු සාදු
සාදු සාදු සාදු.
එහෙමනම් ස්වාමීන් වහන්සේ, ලිඛිත ප්‍රශ්න සඳහා මම උපාලි මහත්මයාට ආරාධනා කරනවා ඔබ වහන්සේට ප්‍රශ්න සභාගත කරන ලෙසට.
සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ, මට ප්‍රශ්න දෙකක් ලැබිලා තියෙනවා ඉදිරිපත් කරන්න. පළවෙනි ප්‍රශ්නේ, සතිමත් පර්යංකේ සිටින කය නිරීක්ෂණය විය. ඒ සැනින්ම පර්යංකේට පැමිණෙන කලින් ලියු ඊමේල් එකක් ගැන මතකයට පැමිණියේ. සිත අතීතයට ගිය බව හඳුනා ගැනීමක් සිදුවිය. නැවත අවධානයේ කය වෙත යාම නිරීක්ෂණය විය. උෂ්ම වැටීම, නාස්පුඩු අතර උණුසුම සහ කිසි උෂ්ණත්වයක් නොදැනීම ලෙස දැනගතිමි. ඒ දැනුවත් බව සමගම උඩුකයේ චලනයේද නිරීක්ෂණය විය. නිහඬේ හඬ අද්දුටුවෙමි. නිහඬ බව විස්තර කිරීමට අපහසු ශබ්ද දෙකකින් ඇසින ප්‍රමුඛ ශබ්දය ටියුන් නොවුණු රේඩියෝ එකක් වගේ දිගටම ඇසින. අනිත් හඬ රාත්‍රියක කැලෑබද පරිසරයක ඇසෙන හඬකි. හුස්ම හසු නොවිනි. නැවතත් මතක ඇති අත්දැකීම නම් නින්දෙන් අවදි වීම සහ කය කඩා වැටි තිබීමය. නැවතත් කය කෙලින් කර එම කය දකිමින් මොහොතක් සිටිනවා මතකයේ. නැවත කය කඩා වැටි අවදි වීම අවධානයට හසු විය. මෙසේ තුන් සැරයක් පමණ සිදුවිය. මාගේ සතිමත් බව වර්ධනය කර ගැනීම පිණිස ඔබ වහන්සේගේ උපදෙස් ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
ඔය කියලා කතාව අහගෙන ඉන්නකොට කියන්න පුළුවන්, ඉස්සරහට ඔය නියඬට යනවා, ආය අවදි වෙනවා, ආයනිජි මතට එනවා, අවදි වෙනවා කියන චක්‍රය ඉස්සරහට ළඟ 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 සිද්ධ වෙන. ඒකදී අඩු කාලෙකින් සිද්ධ වෙයි. ඒ කියන්නේ පරියන්කයක් ඇතුළත කීප වතාවක් වෙයි. ඒ වෙන චක්‍රයක් චක්‍රයක් පාස ක්‍රියාවලිය පිඩු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා චක්‍ර රාශියක් දැන් හතරක් දැකලා තියෙනවා. ඔක ඉස්සරහට 5 6 7 8 9 10 යනවා. එතකොට අපි දැන හෝ නොදැන ඇති තත්ත්වයට සහ නැති තත්ත්වයට, දන්න තත්ත්වයට සහ නොදන්න තත්ත්වයට කියන ওই කියන නින්දට සහ අවදියට හිත නිකන් තඩමාරු වෙන්න බලනවා. එතකොට පේනවා ওই නින්දට අවදි වෙන්න පුළුවන්. ওই අවදි භාවය ඇතුළත නින්දක් තියෙනවා. එහෙම නැත්නම් අවදි භාවය ඇතුළත විවේකයක් තියෙනවා. ඉතින් ওই දෙක අපි දෙකකට දැක්කට මේ චක්‍ර ළඟ ළඟ කරකැවෙනකොට දෙකම එකයි කියලා තේරෙනවා. එතකොට භාවනා නොකරන වෙලාවෙත් ඔච්චරම තමයි. ඇත්තටම කියනවා භාවනා නොකරන අයගෙත් ඔච්චරම තමයි. මොකද ඒගොල්ලෝ දන්නේ නේ, ඒගොල්ලෝ සතිය පිටුල නැනේ. මේ සතිය පිටුපේ කරන්ට ලැබෙන ලාභේ තමයි මේව තමයි සහිතක ඇති. ඔබ දන්නේ නැතු අපි හිතේ සැලසුම් හදනවා. හිතේ කිසිම චාරයක් නැහැ. අන්නේ චාරයක් නැති බව, මේ ගමන මගේ නොවන බව හොඳට අවබෝධ කරගන්න නම් ඔය දෙකේම ගුණාත්මක සහ ප්‍රමාණාත්මක දේවල් වල සමානකම ඔය දෙකම එකයි. අවදි වුණොත් නින්දට යනවා, නින්දට ගියොත් අවදි වෙනවා. දැනගත්තොත් නොදැන ගන්න තැනට යනවා, දැනගත්තොත් දැන ගන්න තැනට යනවා. ඉතින් එතකොට අපි නිකම්ම අර නොදැනීමට අවදි වීම කියන එක ටිකක් ව්‍යාකරණ අනුකූල නෑ. අන්න ඒකට පුරුදු වෙයි, එහෙම කරලා ඒකත් අපිට වාර්තා කරන්න කියලා කියමු.
එහෙමයි ස්වාමීන් වහන්සේ. දෙවනි ප්‍රශ්නය, තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ. මගේ භාවනා අත්දැකීම වන්නේ භාවනාව පටන්ගත් වහාම කිසිත් නොදැනෙන තැනකට යනවා. එහි සිටින විට මද ආලෝක ධාරාවක් අඳුර තුලින් කරකැවීමේ මොහොතක් පවතී. ඉන් අනතුරුව නොදැනී යයි. නැවත දැනීම ලැබෙන්නේ පැයකට ආසන්න කාලයකට පසුවය. දැනට ටික කලක සිට පවතින මේ තත්ත්වය ගැන සැක දුරු වී ඇති නිසා අවදි වූ විට නින්දක් නොවන බව තේරේ. කලක් තිස්සේ ඇත්ත දකින නිසා අවදි වූ පසු සැහැල්ලු ප්‍රසන්න බවක් ඇත. නමුත් නොදැනෙන මෙම තත්ත්වය සහ දැනීම සහිත කෙටි කාලය යන දෙකම දැන්මට එක විදියටම දැනේ. ඔබ වහන්සේගෙන් උපදේශක් ලබා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
ඔය ඉස්සෙල්ලා වාර්තාව ඉදිරිපත් කරපේ කරත් ඔය වාර්තාව ළඟදිම ඉදිරිපත් කරාවි. ඒ කියන්නේ මේක පිළිබඳ දැනුමින් අවදීන් යනවා. දැනීම නොදැනීම දෙක අතර ගුණ රහ රසය සමාන වෙනවා. එතකොට මේ කියන එක නට වෙන්නේ නොදැනී වැඩි වේලාවක් ඉන්නවා කියන එක තව විස්තරාත්මකව කියන්න පුළුවන් වෙයි. එහෙමද වෙන්නේ? එහෙම නැත්නම් ඒක පිළිබඳ අවදී අඩුවීමද කියලා. එතකොට තේරෙයි දෙන්නම පාවිච්චි කරපු නින්දක් නෙවෙයි. ඒකට අපි ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරුවේ හිත හැංගෙනවා. එහෙම නැත්නම් මම ය නැති වෙනවා. ඉතින් අන්නේ නැති වෙන මම යට හැංගිච්ච හිතට දැනගන්න පුළුවන් ගතියක් තියෙනවනේ. මම ය නැහැ. හිත හැංගිලා අවියෝට එක එක නන්දාන පාලනයකින් ගිලි වුණා නිදිමතට ගියා. ඉතින් අන්තිමට යනකොට මේ භාෂා විලාසය අපෙන් වෙනස් වෙයි. අපි කියාවි අවදිය තුල නිින්ද තියෙනවා, නිින්ද තුලත් අවදිය තියෙනවා. ඔවට ওই දෙන නංවණන් වලින් තමයි අපි ජීවිතේ පටලවගන්නේ. ඕක මගේ කරගන්න නංවණන් දෙන්න එපා. නොදෙන තරමට නම් කරන්නේ නැති වෙන තරමට ඕවා එකිනෙකට අතිනත මාරු වෙන්න අරින්න ඕනේ. ඒක තමයි පටිච්ච සමුප්පන්න. එහෙම නැත්නම් හේතුඵල වාදය කියලා කියන්නේ. ඉතින් ඕගොල්ලෝ වෙන වෙන දේවල් වලට ඒවා කියනවා ඇති. ඒකට කමන්නේ නැහැ. ඒක ඒ කියන හේතුඵල ධාරී විදිහට අවබෝධේ ප්‍රායෝගික පැත්තම කියවෙන්නේ. ඉතින් මේ වාතාව ගියකනයි වාතාවට වැඩිය ටිකක් ප්‍රබුද්ධ විද්‍යාව පිළිබඳ තියෙනවා. ඉතින් ඒ ගිය වාතාව ලියපෙකනටත් ඔතෙන්ද ඉන්ද්‍ර වැඩිවෙනවා. එන්න වෙනවා. එනවා. ඉතින් ඒ මේ කන්ඩිෂන් කරන්න හදනවා එහෙම නෙවෙයි ඈ. ඔය දෙවෙනි වාතාවෙන් අර පළවෙනි වාතාවෙන් මම කියාපු ටික තමයි ඔය කියවෙන්නේ. අන්න ඒ විදිහේ සූදානම් මනසකේ යෑම විතරයි භාවනාව කියන්නේ. ඔන්න ඔහොම දෙයක් භාවනාව කියන්නේ. එහෙම නැත්නම් මේ පිං කරන වැඩක්, එහෙම නැත්නම් සමාධියක් බලාපොරොත්තු වීමක්, ප්‍රඥාවක් බල ඔය ඔක්කොම තමයි. හැබැයි ඔක්කොම නෙවෙයි. මේ දෙක අතර කිසියම් න්‍යායපත්‍රයක් නැහැ. ඉතින් ඒක අර දන්නේ නැතුව වෙනවට වැඩිය දන්න වෙලා ඉන්නේ කොහොඳයි. හැබැයි දන්න එක්කනට හරි කම්මැලිකම වැඩි. හරි පාලනේ ගිලිනා වගේ තේරෙනවා. නමුත් මේ දෙන්නම එහෙම වෙලා නැහැ. ඒ දෙන්නම ඒක හොඳට හසුරුවගෙන තියෙනවා. කාටත් ඉතින් තිසරණ සරණයි. දිගට ওই විදිහට කරගෙන යන්න ওই දැනුම තව තහරු වීමක් විතරයි බලාපොරොත්තු වෙන්නේ. අපි ඒක තමයි භාවිත බහුලීකත කියලා කියන්නේ. එතකොට ওই ලෝකයා මේ දැනගෙන කතා කරන භූත විකාර. ওই හීනකට බය වෙලා වගේ කරන මේ ප්‍රකාශන අනේ මමත් තව කොච්චර කරනවද කියලා කරනකොට වෙන්නේ වාටාව කෙටි වෙන එක තමයි. ඔච්චර විස්තර ලියන දෙයක් ඇත්තේ නැහැ. කෙටියෙන් කියනවා අවදි වෙලා විතරදීදී අවදිය නින්දක් තියෙනවා, නින්ද වෙලා ඉන්න වෙලාව අවදියක් තියෙනවා. ওই දෙක අතර නූලක් වශයෙන් තේමාවක් වශයෙන් ගමන් කරන්නේ සතිය. අන්තිමට සතියත් ඇති වෙනව නැති වෙනව සතියටම පේනවා. අන්න එතකොට අපි කියනවා සති බලය කියලා. ඉතින් ඔය තවදුරටත් ඒ විදිහට අත්දකින්න ධෛර්යමත් වේවා. ස්වභාවයෙන් සිද්ධ වෙන කෙටියෙන් වාර්තා කරන එක තමයි ප්‍රපංච අඩු කරනවායි කියලා කියන්නේ. ඒකත් කරලා අපිත් එක්ක ගමන යන්න අපිවත් වාර්තා කරන්න සහයෝගය දක්වන්න කියලා කියන්න
පුළුවන්. ආදු සාදු සා එපමණ නිරෝෂ් පුතා මල් ළඟ වාර්තා
තියෙන්නේ. එහෙනම් මේ ලිඛිත වාර්තාත් සමගින් අපි සභාවට යොමු කරනවා වාචිකව ප්‍රශ්නයක් ගැටලුවක් භාවනා සම්බන්ධ තියෙනවා නම් ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන්න කියලා. අත උස්සලා ඉදිරිපත් කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේට.
නිරෝෂ් පුතා අත උස්සලා තියෙනවා 3 දෙනෙක්.
එහෙනම් ඉස්සලාම මම
කියන්නේ රජික. ඒක නෙවෙයි, එකනෙකුට අත් දෙකයි නේ තියෙන්නේ. එතන දෙන්නෙක්වත් වෙන්න ඇති බලපන්.
හොඳමයි. එහෙනම් ප්‍රථමයෙන් මම අවසර දෙනවා මම හරියටම දන්නේ නැහැ කවදාවත් ඉස්සෙල්ලා මිස් වෙ කියලා රජිකා වෙන
අවසරයි ගෞණීය ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි
යමයි
සයිනාස වහන්සේගේ කටහඬ මෙහෙම කාලෙකට පස්සේ අහන්න ලැබිච්ච
එක හරි ඔය ඉතින් මොකක් හරි කේජු කැලලකට තමයි ඉතින් ඔය
නෑ ස්වාමීන් වහන්සේ කමඨාන් වර්තාවක් ඉදිරිපත් කරන්න අවශ්‍යයි.
නෑ නෑ ඒකට තමයි කේජු කැල්ල කියලා කියන්නේ කියපන් ඉතින් ආයෝක මොකක්ද කතාවද? කතාවද ලස්සනයි කිව්වනම් දන්නවනේ මොකාට දෙන්නද දන්නේ කියලා.
එහේ ස්වාමීන් වහන්ස මගේ ස්වාමීන් වහන්ස ඇතර මූල කර්මස්ථානය වෙන්නේ මේ නාඩි වැටෙන ස්වභාවයක් මට හරියටම තැන කියන්න බෑ. හැබැයි ඕක දවස කොයි වෙලාවක තිබුණා වුණත් මට ඒක අරමුණු කරගන්න පුළුවන්. ඒ පරයන්කෙක ඉන්නකොට ඒක වඩා තීව්‍රව හොඳට දැනෙනවා මේ ඒ නාඩි වැටෙන ස්වභාවය. හැබැයි පරයන්ක ඉන්නකොට වෙන්නේ හිත නිතර මේ පිට යනවා. පිට ගිහිල්ලා වල දැනගත්තාම මේ ආයේ එහෙම මට බල කරන්න දැන ආයෝට එතනටත් එනවා. ඒ වුණාට මේ හිත සාමාන්‍ය තත්ත්වයට වෙලා තිබ්බට සාපේක්ෂව ගත්තොත් එහෙම පිට යන එක වැඩි වගේ නිරීක්ෂණයක් මට ළඟදී තියෙනවා. දැන් ඒ නාඩි වැටෙන ස්වභාවයට ආවහම එතන ගොඩක් සතිමත්ව ඉන්නකොට ඒ නාඩි දෙකක් අතර තියෙන ගිනි කියන්නේ ගණනය කරන්න බැරි තරම් සුළු වෙනසක් පවා දැනෙන එක සහ ඒ නාඩි අතර තියෙන හිස්සන ක්‍රමයෙන් විශාල වෙන බව සහ නාඩි වැටෙන ස්වභාවය ක්‍රමයෙන් අඩු වෙන බව වගේ දේවල් මම අත්දකින්නවා. හැබැයි මේ අර හිත නිතර පිට යන ගතිය වැඩි නිසා නාඩි වැටෙන ස්වභාවයට අරමුණු වෙන අරමුණු කරන්න පුළුවන් කාලයක් ඉස්සරට වඩා සාපේක්ෂව අඩුයි වගේ මට දැනෙනවා. මට හැබැයි හිත පිට ගියා කියලා මෙහෙම ලොකු කලකිරීමක් ගැටීමකුත් මම දැකලා නැහැ. හැබැයි හිත මූල කර්මස්ථානයේ ඉන්නට ගේන ලොකු වීරයක්ත් තියෙනවා කියලා කියන්නත් බැහැ. එහෙම වීරය අඩුවක්ද කියන්නත් දන්නේ නැහැ. ඕක තමයි මම රිට්‍රීට් එක කාලේ වුණත් මම අත්දැකේ ওই වගේ දෙයක්. හැබැයි ඒ මොනවා වුණත් බෑග්ග්‍රවුන්ඩ් එකේ මම කරන්න තියෙන වෙලාවට පරයන්කිට සක්මනට යන දේවල් නැවතුනේ නැහැ ස්වාමීන් වහන්සේ. ඔක්කොම ටික කරගෙන ගියා. දැන් ඔහොම කරගෙන යන අතර ඇත ගිය සෙනසුරාදා දවස ওই වගේම මේ කමඨන් වාර්තාවක් වෙන කෙනෙක් ඉදිරිපත් කරාම මේ චන්ද්‍රතන් ස්වාමීන් වහන්සේ උපදෙස් දුන්න ඒ කෙනාට මේ එහෙම ආයි මේ අරමුණට මූල කර්මස්ථානට හිතාවම මේ ඒ මූල කර්මස්ථානයට දාන්න නැතුව හිතවිලි දිහා නිකන් බලාගෙන ඉන්න වගේ තමයි මේ ඒ කෙනාට උපදෙස් ලැබුණේ. දැන් මම නිකන් මේක කරගෙන ඉන්නකොට එතකොට මට හිතුණා දැන් මමත් මේ කරන විදිය වෙනස් කරන්න ඕනේද නැත්නම් මේ කරගෙන යන විදිය හරියද කියන එක චුට්ටක් මේ වහන්සේට කියලා පැහැදිලි කරගන්න තමයි ස්වාමීන් වහන්සේ.
ඔව් අපි ළඟ තියෙනවා සියාරා ප්‍රශ්නය කියලා එකක්. අපිට ඉන්නවා කෙල්ලක්. උඹටත් වැඩිය හොඳයි. මේ තාම පොඩි කෙල්ල.
මම දන්නවා ස්වාමීන් වහන්සේ. ඒක මම නේක පටන් ගත්තේ ඔය මේ.
හරි ඒ සියාරා ප්‍රශ්නේ කියවලා ඒ දීපු උත්තරේ අපි මේ සැරේ කමඨාන් වාර්තා කරනකොට බ්‍රිස්බේන් ඔය මෙල්බන් වල ඕක්ලන්ඩ් වල නැත්නම් ඕස්ට්‍රේලියාවේ ඕක්ලන්ඩ් වල මම හතර පහ සැරයක් ඔක්කියුවා මම. ඒත් බලනකොට සියාරාගේ අම්මත් ඇවිල්ලා ඉඳලා තියෙනවා රිට්‍රීට් එකට. ඉතින් සියාරාගේ ප්‍රශ්නේ කියවලා උඹත් ඒකට පොඩ්ඩක් පලිප්පුවක් දාපන් තව ටිකක් විස්තර ලියලා කරලා දීපන් සියාරාගේ ප්‍රශ්නේ දෙවෙනි කොටස කියලා ලියපන්. එතකොට දැන් උඹ ඔය පිට යනකොට ගෙදර මිනිහත් ඔහම තමයි හිත හදාගෙන ඉන්නේ කියලා හිතාගනි. තේරුණාද? තොපි පරට්ටියෝ අර සති පාසලයි මේ සති පාසලයි කියලා පිස්සු ගේනවා. අර ගෙදර මනුස්සය වලන් හොදන්න ඕනේ, දරුවන්ගේ රිදි හොදන්න ඕනේ, හොටු පියන්න ඕනේ. කමන්නේ ඔය ගෑණි ගියාට අපව එනවනේ. යන්නේක ඵලයන් කියලා කරබන හිටියේ නැත්නම් තොපි කොහොමද බන් දීග කන්නේ?
එහෙමයි එහෙමයි ස්වාමී.
ඒ නිසා ඔය කඩප්පුලි හිතත් රාජිකා වගේමයි. දැන් ඔය බලන්න හදන සියාරා වෙන්නේත් ගෙදර මිනිහා වගේමයි. ඔය දීගේ කාපියව දීගේ කන ගමන් මං වගේ හරි චන්ද්‍රතරම් වගේ පෙරක දෝරුවේ තියන කියපන්. එතකොට ගෙදර මිනිහට තේරෙනවනේ.
එහෙමයි එහෙමයි ස්වාමී.
අවනාසේ එන්නම් මම දීග ප්‍රශ්නට යන්නම්. උපත් වෙලා දින විදිහ කොහොමද දන්නේ නැහැ.
වෙලා පහුවෙලා බලපන් ඔටලෝසුදියා.
ඒක තමයි මම බැලුවේ.
කියපන් කයිතේ පෙර බබයි නේද?
හරි. එහෙමනම් මම මානල් ජයසුන්දර මහත්මියට අවස්ථාව ලබා දෙනවා.
කාටද?
මානෙල් ජයසුන්දරම්.
හරි.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. මම කාලයක ඉඳලා ආනාපාන සති භාවනාව වඩන කෙනෙක්. මම සක්මන් භාවනාව කරද්දී දෙපයට සිත යොමු කරද්දී සිත දෙපය නෙමෙයි මුළු ශරීරයම අරමුණු කරනවා. අඩිය තියලා ඇවිදගෙන යනකොට දෙවාරක් විතර යන සක්මනේ සිදෙනකොට සිත කිසි දෙයක් අරමුණු කරන්නේ නැහැ. සිත ඔහේ තියෙනවා. වටපිට බැලුවා ස්වාමීන් වහන්ස, ඒ හැම දෙයක්ම තියෙනවා මිසක සිතේ කිසි දෙයක් අරමුණු වෙන්නේ නැහැ. කිසිම දෙයක් නැතුව ඔහේ සක්මන සිද්ධ වෙනම. පරයංක භාවනාවදී ස්වාමීන් වහන්ස වාඩි වුණාම හුස්ම වල නොදෙනී හැස් දෙක පියාගෙන සිතට කයට සිත යොමු කරාම ඉක්මනින්ම සිත සමාධිගත වෙනවා. සමහර වෙලාවට හුස්ම රැලි දෙක තුනක් දෙනුනත් සමහර වෙලාවට එහෙම නොදෙනී සිත සමාධිගත වෙනවා. කය ක්‍රමක්‍රමයෙන් නොදෙනී යනවා වගේ දැනෙනවා, නොදෙනී යනවා. සිතත් ස්වාමීන් වහන්සේ නිශ්චල වෙනවා වගේ දැනෙනවා. මෙහෙම ටිකක් තියෙනකොට සිතුවිලිත් එනවා යනවා. මෙහෙම තිබිලා ස්වාමීන් වහන්සේ සමහර අවස්ථාවලදී මුළු ඔක්කොම එකට කැඳහැලියක් වෙලා වගේ කිසිම දෙයක් නොදැනී නින්දකට වැටෙනවා වගේ දැනෙනවා ස්වාමීන් වහන්සේ. නමුත් හොඳ සතිමත් සිතක් තියෙනවා. ඒ හැම දෙයක් වෙනම අවධානයෙන් බලා ඉන්නවා. සාමාන්‍ය ජීවිතයේදීත් වැඩවල යෙදෙන විට ස්වාමීන් වහන්සේ ස්පර්ශයට නෙමෙයි ඒ වැඩේ දිහා බලනින්ද සිත කැමති එක තැනකට වෙලා ඒ වැඩේ කිරෙනවා. ඒ දිහා බලනවා පාරේ ඇවිදගෙන යන විටත් යමනක් යන විටත් වළනද වගේ වටේ පිටේ තියෙන දේවල් කිසි දෙයක් මේ අවධානයට නොවෙන්න වගේ ඔහේ තියෙනවා මිසක ඉගෙන දෙනමක් ඒතරම් ඉන්නේ නැහැ. සාමාන්‍යයෙන් දැන් ඉන්නකොට වුණත් දැන් අපි නිකම් වාඩි වෙලා ඉන්නකොට වුණත් අර වටේ පිටේ තියෙන දේවල් ඔහේ නිකම් බුද්ධ චිත්‍රයක් වගේ මිසක ඒ ගැන වැඩි අවධානයක් යොමු වෙන්නේ නැහැ. සිත කැමති වගේ දැනෙනවා එක තැනකට වෙලා ඉන්න. හරි සැහැල්ලුවක් ස්වාමින් වහන්සේ වෙලාවට දැනෙනවා. මේ ඉදිරියට සතිය වඩන්න ඔබ වහන්සේගෙන්
ප්‍රාර්ථනා කරනවා.
ස්වාමීන් වහන්ස
මෙතෙක් වෙලා කමඨාන් සුද්ධ කරන වාර්තා අහගෙන හිටියද?
එහෙමයි ස්වාමීන් වහන්ස.
එතකොට ওই කියන කතාවට Tamanට මොකද එන උත්තරේ? Tamanගේ මේ එන උත්තරේ.
ස්වාමීන් වහන්ස සිත ස්වාමීන් වහන්සේ කිව්වා වගේ එකින් එකට මාරු වෙනවා. හැම දෙයක්ම ස්ථිර නැහැනේ. චක්‍රයක් වගේ සිද්ධ වෙනවා සරෙන් සරේ. ඒවට මුණ දෙන්න
සතිමත් මුණ දෙන්න. එච්ච තමයි. ඉතින් උඹම දැනින් කමනා සුද්ධ කරගෙන යන විදිය හොඳයි. මේවට සම්බන්ධ වෙන්න අපි හැමදාම වගේ රිට්‍රීට් පටන් ගන්නකොට දවල් මෙහි වෙලාවෙන් 1 2 වැඩසටහනක් යන 12 වෙනිදා තියා පටන් ගන්නවා. ඉතින් ඒකට අහන්න ඔය ප්‍රශ්නේ හැමදාම 8 සැරයක් 9 සැරයක් ඇහෙනවා. මම කියනකොට මට සතුටක් තියෙනවා. මොකද මිනිස්සු භාවනා කරනවා කියලා. ඉතින් මං කියන්නේ ඔකට ධෛර්යමත් වෙලා ඔක දිගට මේ පෙළ නැත්නම් පිළිවෙත කඩා ගන්න නැතුව දිගට යන් එච්චරයි කියන්න තියෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. අන්තිම ලාස්ට් එක කවුද? චන්දිම මහත්මයාට ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන ලෙස.
චන්දිමද චන්දිමා කියලා කෙල්ලෙක්ද දන්නෙත්
නැහැ.
ඔව් හොයන්න බෑ බෑ. ඔව් කිව්වම වුණ නඩු
දානවා.
ස්වාමීන් වහන්සේ මගේ බට උඹලා මේ කොහෙදෝ ඉඳලා කතා කරනවා. මම මේ ඉන්නේ වෙන කොහෙදෝ. අඩු ගානේ මට පෙන්නලා දීපන් මේ මිනිස්සේ කතා කරන්නේ, මේ ආනපන සතිය කතා කරන්නේ, පිරිමේ කතා. ඉතින් ඒ වහනේක හොඳ නෑනේ බං උසාවියේ. අද හරි දැන් හරි කතා කරුව ඇති වැඩි කියලා කියන්න.
සන්නස භාවනා කරනකොට හුස්ම සියුම් වෙලා සිතුවිලි ආවිත ඒ බවද දැනේ. නැවත හිස්තැනකට යයි. ඉන්පසු එම හිස්තැනේ ගැඹුරින් අරමුණේ එම හිස්තැනේ නිශ්චලව හිත පවතින අතර සිතුවිලි හෝ අනිකුත් අරමුණු පැමිණෙන බවද දැනේ. ඉන්පසු එම හිස්තැන පෙරට වඩා නිශ්චලව සහ සුවදායි ලෙස දැනෙන අතර එහිම සිත නතර වී පවතී. සිතුවිලි කය දැනීම හෝ ශබ්ද ඇසීම මගින් හිස්තැනට බාධා වෙනවා අඩුය. නමුත් ඒවා වෙන බව දනිමි. භාවනාව ඉදිරියට කරගෙන යෑමට දසක් ඔබ වහන්සේගෙන් දෙපාරෙමද ඉල්ලා සිටිමි.
හොඳයි. හිස්තන තුලත් චංචල බව තියෙනවා. චංචල බව තුනත් හිස්තන තියෙනවා. ඒ නිසා චංචල බවට ගියාම ඒකේ අඩියේ තියෙන හිස්තන බලන්න. හිස්තනට ගියාම ඒක මුදුනේ උඩපත්තියේ තියෙන චංචලකමත් බලන්න. ඔය දෙකම හැම වෙලාවෙම තියෙනවා. භාවනා කරන එකනේ දන්නවා තමන් තෝරන හැටියට තමන් කවුද කියලා තේරෙනවා. ඉතින් ඒ දැන්ද දැකලා තියෙන එක තැනක එකයි එකත් ලොකු දෙයක්. හදිසියේ මාරු වෙනවයි කියලා කියන්නේ ඒක වෙන තැනක ඉඳලා යනවා නෙවෙයි. ඉස්සරහට වෙනක පිටිපස්සට යනවා, පිටිපස්සට වෙනක ඉස්සරහට යනවා. ප්‍රධාන නළුව පළවෙනිය වේදිකාව ඉස්සරහට එනවා, අනික් නළුව පිටිපස්සට එනවා. එතකොට අනික් නළුව ඉස්සරහට යනවා, බෑ ප්‍රධාන නළුව ඉන්නවා වේදිකාවේ. ආන් ඒ සන්දර්භේ බලන්න පුරුදු වෙන්න කියන එක කියන්න පුළුවන්. තේරෙනවද? හැම වෙලාවෙම විවේකේ තියෙනවා කියලා පිළිගන්නවද?
එහෙමයි සර්.
හැම වෙලාවෙම කරදරයක් තියෙනවා කියලා පිළිගන්නවද? කරදර කරන කතා කරොත් උඹ අපායට යනවා. විවේකයේ තියෙන ගැන පිළිගත්තොත් බුදුන්ද කියන්නේ මේ ඡායාව අනපායිනි සතුටින් හිතින් කතා කරන්න පුළුවන් තමයි පිටිපස්සේ එහෙම නැලෝක තියෙනවා. ඔය අනම්මනම් අරවම පටලව ගන්න ගියොත් ඉතින් ඒ කියන්නේ අපායට පාර කපා ගන්නවා. එක්ක බුදුහාමුදුරුවෝ එක්ක මාර්යා. ඒ නිසා ඒ දෙන්නම ඉන්නවා. අපි ඔය බුදුහාමුදුරුවෝ ගැන කතා කරලා ජොලියෙ මේ ආතලයක් දාගෙන.
හොඳයි.
පුරුදු විදිහේ වගේ වැඩ.
හොඳයි.
පුරුදු නැත්තම් පුරුදු යන්න. හරි.
හොඳයි සයන්. සබ්බහන්සිට පිංසිතේව නමස්කාරය.
සාදු. එමන ස්වාමීන් වහන්සේ
අපි කුසල පැහැදිලි යනවා. මොකද මේ කට්ටිය බලා ඉන්නවා මේ කුසල. නිරෝෂ්.
එමන ස්වාමීන්
වහන්සේ. ඔබ වැඳලා පටන් අරින් ඈ.
සරි ස්වාමීන්
වහන්සේ.
ඈ? ඔබ වහන්සේ
වහන්සේ. හරි ඒක තමයි මේ මෙතන මම කුසල තියලා යනවා ඌට වැඳපන්.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. එමනම්.
තිරුවන් සරණයි ස්වාමීන්
වහන්සේ. නිරෝෂ්. හරි පටන් ගමු.
නිරෝෂ් ස්වාමීන් වහන්සේ. එහෙමනම් සාදු. එහෙමනම් අද දවසේ වැඩසටහනේ දෙවනි භාගයේ ධර්ම දේශනා වලිය ආරම්භ කරන ලෙසට පූජනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නමද මම ආරාධනා කරමි. සාදු.
නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අත රත්තියා අච්චයේන අහිනාගස්ස අච්චයෝ න හොන්ති ඉදිමතෝ පනුට්ටිතා අනේක වන්නා අච්චයෝ හොන්තිති.
සාදු.
පින්නත් ස්වාමීන් වහන්ස මෙහෙණින් වහන්ස මේ අවස්ථාවට සම්බන්ධලා ඉන්න පින්නතුනි, අදත් අපි යම්කිසි කතා බහකට තමයි සූදානම් වෙන්නේ. ඉතින් ඒ අවස්ථාවේදී මට හිතුණා මෙන්න මේ වගේ දෙයක් කියලා පටන් ගන්න. මොකද දැන් අපි සාමාන්‍යයෙන් එදිනෙදා ලෝකෙ දිහා බැලුවොත්, එදිනෙදා අපේ ජීවිත දිහා බැලුවොත්, එතකොට ගොඩදිනෙට විවිධ නානා ප්‍රකාර ප්‍රශ්න තියෙනවා, ගැටලු තියෙනවා, සංකීර්ණතා තියෙනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න ගැටලු තියෙන සංකීර්ණ ලෝකෙක, එහෙම නැත්නම් සංකීර්ණ ජීවිතයක් තමයි අපිට තියෙන්නේ. ඉතින් ඒ වගේ ප්‍රශ්න ගැටළු වලින් ගොඩ දෙනෙක් බොහොම වෙහෙසට පීඩාවට පත් වෙලා තියෙනවා. ඒ වෙහෙස පීඩාව දැනෙනවා ගොඩ දෙනෙක්ට. ඉතින් ඒ වගේ කෙනෙක් මේ දේවල් වලට විසඳුමක් කල්පනා කරනවා. කල්පනා කරාට මොකද ඒ විදිහේ විසඳුමක් කල්පනා කරලා හොයා ගන්න පුළුවන් වෙයිද කියලා සැකේකුත් තියෙනවා. මොකද හේතුව එපමණකට සංකීර්ණයි. එපමණකට දිසා මාරු වෙන ගතියක් තියෙනවා. ඉතින් ඒ වගේ ජීවිතයක ඒ වගේ ප්‍රශ්නයකට කොහොමද අපි උත්තර හොයන්නේ කියන විමසීම කෙනෙක් ගොඩක් වෙලාවට වෙහෙස පීඩාවට පත් කරන දෙයක්. ඉතින් ඒ වගේ කෙනෙක්ට අපිට මොකද්ද කියන්න පුළුවන් පිළිතුරක් විදිහට කියන එක තමයි වැදගත් වෙන්නේ. ඒක තමයි සාමාන්‍ය ධර්මයක තියෙන වටිනකම. ජීවිතේට කෝපමන විදිහට අපිට මේක අදාළ කරලා කියන්න පුළුවන්ද, මේ තියෙන වෙහෙස පීඩාවල් වලට මොන විදිහේ විසඳුමක් මේකෙන් දෙන්න පුළුවන්ද? අන්නේ ඒ ජීවිතයට අදාළ වෙන පමණට ඒ ධර්මයේ තියෙන වටිනකම වැඩි වෙනවා. එහෙම නැත්නම් ජීවිතයට අදාළ නැත්නම් අර කිව් විදිහට පොතපතවල තියෙන දෙයක් නම් එතකොට ඒකේ ඇති වටිනකමක් නැහැ. නිකන් අර ගංජා සුරුට්ටුවක් බීලා පොඩ්ඩක් පැයක් දෙකක් විවේකීව ඉන්නවා වගේ නිකන් පොතක් කියවලා මේ විදිහේ කාලයක් ගත කරන්න පුළුවන්. නමුත් තමුන්ගේ ජීවිතේට අදාළත්වයක් නැහැ. තමුන්ගේ ජීවිතේට වටිනකමක් නැහැ. ඉතින් ඔන්න ඔය කියන ජීවිතයට අදාළ කරලා අපිට ප්‍රතිපදාවක් ධර්මයක් පෙන්වන්න පුළුවන් නම් අන්න ඒක තමයි නියම ප්‍රතිපදාවක් ධර්මයක් වෙන්නේ. එහෙම නැත්නම් ගොඩක් දුරට මේ කෙනා අන්න නැවත නැවත අර කී විදියට වෙහෙසට පීඩාවට පත් වෙනවා. ඉතින් මේ වෙහෙස පීඩාවක් මේ වගේ තියෙනවා. ඒ විදිහේ සංකීර්ණත්වයක් තියෙනවා. හිතලා කල්පනා කරන්න බැරි තරම් සංකීර්ණත්වයක්, කල්පනා කරලා විසඳන්න බැරි තරම් සංකීර්ණත්වයක් මේ ජීවිතේ තියෙනවා. ඉතින් ඒ වගේ කෙනෙක් දෙයකට මොකද්ද විසඳුම කියලා අන්න කෙනෙක් කල්පනා කරන්න පුළුවනි. දැන් සාමාන්‍යයෙන් අපි මේ විදිහට කියමුකෝ, දැන් ඔන්න පරිණාමවාදයට අනුව මෙහෙම කතන්දරයක් නිකන් අදහසක් තියෙනවා. මොකද්ද? අන්න සරලත්වයක් තුලින් සංකීර්ණත්වයක් හැදිලා තියෙනවා කියලා. එතකොට අපි හිතමු ඉස්සෙල්ලා යම් කිසි විදියක ඒක ශෛලික ජීවීන් ඉන්දියා ක්‍රමානුකූලව මේ දේවල් පරිණාමයකට සංකීර්ණත්වයකට පත් වුණා. ඔන්න දැන් හිතාගන්න බැරි සංකීර්ණ අන්න බිලියන ගණනක් සෛල තියෙන ජීවීන් ඉන්නවා. එතකොට ඒ විදිහේ ක්‍රමානුකූල සරලත්වයක් තුලින් සංකීර්ණත්වයක් හැදුනා කියන මතවාදයක් ගෙනහැර දක්වනවා. ඉතින් ඒ වගේ මතවාදයක් අපි අපිටත් ලං කරගන්න පුළුවන්. මොකද්ද මේ සරලත්වය, මොකද්ද මේ සංකීර්ණ ස්වභාවය කියලා කෙනෙක්ට කල්පනා කරන්න පුළුවනි. එතකොට දැන් අපි හිතමු අලුත උපන් දරුවෙක් උඩු බැලිව හොවිනවා. ඉතින් ඒ වගේ කෙනෙක් ගත්තොත් අන්න යම් කිසි විදියක මේ ඉන්ද්‍රියන් වැඩ කරාට, ඇස් පෙවුනට, කන් ඇහුනට, ඒ ඉන්ද්‍රියන් වැඩ කරාට මේ දරුවා හැම වෙලේම බොහොම සරලත්වයක තමයි ඉන්නේ. එතකොට මේ දරුවාට අපි කියමු අන්න තමුන්ට බඩගිනි වුණාම, වෙහෙසක් දැනුණාම අඬනවා, කෑ ගහනවා. ඊළඟට අර විදියට විවේක වුණාම නිදිය ගන්නවා. සතුටු වුණාම හිනා වෙනවා. තව වෙලාවකට එහෙ මෙහෙ දඟලමින් කටයුතු කරනවා. ඔන්න ඒ විදියට ඒ මොහොතේ ඒ සරලත්වය තුලින් මේ දරුවා කල් ගෙවනවා. එතකොට මේ මෙහෙම සරලත්වයක කල් ගෙවන දරුවා අන්න යම් කිසි විදියක කාලෙත් එක්ක යම් කිසි විදියක විපරිණාමයකට, සංකීර්ණ භාවයකට පත් වෙනවා. අර විවේක මනසකින් කටයුතු කරපු දරුවා, ඉඳපු දරුවා අන්න කාලෙත් එක්ක යම් කිසි විදියක සංකීර්ණ ස්වභාවයකට පත් වෙනවා. අර මුල් කාලේ තමුන්ට අවශ්‍ය විදියට කටයුතු කරා. නමුත් අන්න පස්සේ ඔන්න දෙමාපියෝ සනසන විදියට කටයුතු කරනවා. එහෙම නැත්නම් තමුන්ව සනසන විදියට කටයුතු කරනවා. ඒ විදියට විවිධ උපක්‍රම, විවිධ සංකීර්ණතා දකින්න පුළුවන්. අන්න පව් කාලෙදි දරුවෙක් අන්න බොරුවට අඬන්න පුරුදු වෙනවා. දෙමාපියන්ගේ අවධානය ගන්න අඬන්න පුරුදු වෙනවා. ඒ වගේම වැඩිහිටියෙක් වෙනකොට වෙන කට්ටියව සනසන්න, හිනා වෙන්න පුරුදු වෙනවා. ඇත්තට හිනාවක් නැහැ. ඇත්තට ඒ විදිහේ විවේකයක් නැහැ. නමුත් අන්න වටපිටාවේ කට්ටිය සනසීම සඳහා හිනා වෙන ස්වභාවයකුත් ටික ටික හදා ගන්නවා. ඔන්න ඔය විදිහට මොකද වෙන්නේ? අර සරලත්වයක ඉඳලා සංකීර්ණත්වයක් දිහාවට මේ තැනත්තා ගමන් කරනවා. ඉතින් මේ ගමන ඇත්තටම ගත්තොත් අන්න අර අතීත අනාගත ගැට ගැහිල්ලක් තමයි මේකට හේතුව. මේ වර්තමාන මොහොතේ හැම වෙලේම තියෙන සරලත්වයක්. වර්තමාන මොහොතේ තියෙන හැම වෙලේම විවේක ස්වභාවයක්. නමුත් අපි ඒක ගැටලනවානේ. ඒක ගැටලනවා තමුන්ගේ අතීත අත්දැකීම් එක්ක. ඒක ගැටලනවා තමුන්ගේ අනාගත අත්දැකීම් එක්ක. අන්න එතකොට මොකද වෙන්නේ? මේ ගැටලීම තුලින් මහා සංකීර්ණත්වයක් මතුවෙලා එනවා. දරාගන්න බැරි තරම් වෙහෙසක්, පීඩාවක් මතුවෙලා එනවා. ඉතින් ඒ සිදුවීමට තමයි අපි මුහුණ දීලා තියෙන්නේ. වර්තමාන මොහොත කියන සරලත්වය තුලින් මහා සංකීර්ණ ස්වභාවයක්, කොහොම කල්පනා කරලවත් ඉවර කරන්න බැරි ස්වභාවයක් මතුවෙලා එනවා. අර වර්තමාන මොහොත කියන සරලත්වය තුලින් විසඳලා ආවර කරන්න බැරි තරම් ප්‍රශ්න කන්දරාවක් මතුවෙලා එනවා. මොකද හේතුව? අන්න අර අතීත අනාගත ගැටලෑම තමයි. අතීතයේ යම් කිසි දෙයක් සිද්ධ වුණාද අන්න ඒකට සාපේක්ෂව තමුන් අනාගතය ගැන බියවීමක්, සමහර විට අඳුරු මතකනම් අන්න බියවීමක් ඇති වෙන්න පුළුවන්. අපිව එක්තරා විදිහක කන්ඩිෂන් වීමක් බවට පත් වීමකට ලක් වෙනවා. අපිව කන්ඩිෂන් වෙනවා අන්න මෙහෙම දෙයක් වුණා, නැවත නැවත මෙහෙම පීඩාවක් ආවා, නැවත නැවත අන්න ඒ විදිහේ පීඩා, ඒ විදිහේ වෙහෙස නිසා මොකද වෙන්නේ? මේ තැනත්තා යම් කිසි විදියක මහා සංකීර්ණත්වයක්, මහා වෙහෙස පීඩාවක් ගොඩනග ගන්නවා. ඉතින් ඔය ක්‍රියාවලිය තමයි යන්නේ. අන්න වර්තමාන මොහොත හැම වෙලේම ඒ ගලන ගලන මොහොතක්, ගෙවෙන ගෙවෙන මොහොතක්, හරිම සරලයි, හරිම විවේකයක් දනවන ස්වභාවයක් තමයි තියෙන්නේ. නමුත් මොකද වෙන්නේ? අර අතීත අනාගත ගැටලෑමක් තියෙනවා. අන්න ඒ ගැටලෑම තුළින් අන්න වෙහෙසක් පීඩාවක් සංකීර්ණත්වයක් මතුවෙලා එනවා. ඉතින් මේ මනුස්සයාට හිතන්න කල්පනා කරන්න තියෙන ශක්තිය තමයි, ඒ ශක්තිය තමයි ඔය විදිහට අර දෙපැත්ත කපින ආයුධයක් වගේ, එහෙම නැත්නම් ඉතා සියුම් ආයුධයක් වගේ අන්න තමුන්ගම කපාගන්නේ, ඊළඟට වටපිටාවේ කට්ටියවත් කපන්නේ. අන්න මොකද්ද මේ ශක්තිය තුළින් හිතන්න කල්පනා කරන්න ශක්තියක් තියෙනවා, හොඳ මතක ශක්තියක් තියෙනවා. අන්න ඒ දේවල් තමයි මේ ආයුධයේ වෙහෙස පීඩාව අපිටම ලං වෙලා එන්න හේතුව. හරියට නිකන් අන්න දැලිපිහියක් හම්බුණා නම් රිලවෙට, අන්න ඒ රිලව දැලිපිහියෙන් මොකද්ද කරන්නේ? තමනුත් කපා ගන්නවා, වටපිටාවේ උනුත් කපනවා. අර ආයුධයේ සියුම් වැඩි, ඒ තැනත්තාගේ ඒ සතාගේ ශක්තිය ප්‍රමාණවත් නැහැ ඒ වගේ සියුම් ආයුධයක් පාවිච්චි කරන්න. ඉතින් ඒ වගේ දෙයක් තමයි අපිටත් වෙලා තියෙන්නේ. මේ ආයුධය හරි සියුම්, මේ ආයුධයෙන් මොකද කරන්නේ? තමුන්ව කපා ගන්නවා, එක්කෝ වෙන කට්ටිය කපනවා. ඉතින් අර මතකේ තියා හිටින හේතුව අර විදියට හිතන්න කල්පනා කරන්න සංසන්දනය කරන්න පුළුවන් හැකියාව. ඉතින් ඒකෙන්ම තමුන් වෙහෙසක් පීඩාවක් ඇති කර ගන්නවා. ඉතින් ඒ ආයුධේ පොඩ්ඩක් මොට කරලා මේ වැඩේ ගොඩ දාන්න පුළුවන්ද කියලා කල්පනා කරන කට්ටියත් ඉන්නවා. එහෙම කට්ටියක් තියෙනවා. ඇත්තටම ඔය බොල්ලේ මොලෙන් භාගයක් විතර අරන් දැම්ම නම් අන්න එතකොට අගේට හොඳට විවේකීව ජීවත් වෙයි. ඔය ප්‍රශ්න ගැටළු ඔච්චර නැතුව ජීවත් වෙයි. තියෙන දෙයකින් යැපිලා ජීවත් වෙයි. මොකද හේතුව අර අර තියෙන ආයුධේම තමයි අනතුරට ඇවිල්ලා තියෙන්නේ. දැන් සමහර විට ඔය අනතුරක් වෙලා මොලෙන් භාගයක් වගේ අයින් කරපු කට්ටිය ඉන්නවනේ. ඒ කට්ටියට ඔච්චර ප්‍රශ්න නැහැ. ඒ කට්ටියට ඔච්චර ප්‍රශ්න නැහැ. මේ ෂර්ට් එකේ බොත්තම් ටික දාගන්නේ කොහමද? මේ ලැබිච්ච දේ කටට දාගන්නේ කොහොමද? මේ ගෑරූප වසුරන්නේ කොහොමද? අන්න ඒ වගේ ප්‍රශ්න තමයි ඒගොල්ලන්ට තියෙන්නේ. ඉතින් මොකද වුනේ? අන්න ආයුධේ මොට වුණා. ඒක නිසාම අන්න අර තියුණ වෙහෙස පීඩාව පමණකට අඩු වෙලා ගියා. ඔය ආයුධේ තියෙන ප්‍රබලත්වය තමයි අපිටම අනතුරක් කරන විදිහට, අර විදිහේ මහා සංකීර්ණත්වයක් එන විදිහට ගලාගෙන ඇවිල්ලා තියෙන්නේ. අනිත් පැත්තේ ඔය මද්‍රව්‍යයක් කියන්නේ පැයකට දෙකකට මේ ආයුධේ පොඩ්ඩක් මොට කරලා තියෙනවා. මොටකලා තියෙනවා. ඒක තමයි ඒකේ අදහස. මද්‍රව්‍ය පාවිච්චි කරන කට්ටිය ඔය ආයුධය මොට කිරීම ගැන හරියටම කියනවා. කියනවා මොකද්ද කියන්නේ? මට මේ තියෙන ඒ ප්‍රශ්න අමතක කරන්න ඕනේ. මට මේ තියෙන වෙහෙස පීඩාවෙන් මිදිලා ටිකක් වෙලා විවේකීව කල්ගත කරන්න ඕනේ. මේ මිනිස්සු එක්ක ගැටලුවක් නැතුව කතා බහ කරලා ජොලි කරලා ඉන්න පුළුවන් හැකියාවක් මට ඕනේ කියලා ඔන්න ඔය විදිහට. මොකද්ද මේ කියන්නේ? අන්න අර තියෙන වෙහෙස පීඩාව පොඩ්ඩකට අයින් කරලා දෙන්න, අර තියෙන කරදර බාධක බන්ධන ටික පොඩ්ඩකට ගලවලා දෙන්න, මට විවේකී හිතකින් කල් ගෙවන්න දෙන්න කියන ඉල්ලීම. අන්න ආයුධේ පොඩ්ඩක් මොට කරා. ඒ මොට කිරීම තුලින් මේ තැනත යම් කිසි විදිහක විවේකයක් ලං කරගන්න උත්සාහ කරා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ වගේ සංකීර්ණත්වයකට දෙන පිළිතුර මොකද්ද කියලා ගත්තොත්, අන්න අර වර්තමාන මොහොත කියන සරලත්වය බාරගන්න, ඒ සරලත්වය තුල මේ කී ප්‍රශ්න ගැටලු සියල්ලටම පිළිතුර තියෙනවා කියන අදහස, එහෙම නැත්නම් සහතිකේ බුදුරජාණන් වහන්සේ දෙනවා. නමුත් අපි ඒක බාරගන්න සූදානම්ද කියන ප්‍රශ්නේ තියෙනවානේ. අපේ හිත නැවත නැවත කියනවා මේ වගේ එකකින් මේක විසඳන්න බෑ, මේ වගේ සරලත්වයකින් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ, මටනේ මේ ප්‍රශ්න තියෙන්නේ, මමනේ ප්‍රශ්නවල ස්වභාවය හරියට දන්නේ කියලා ඔන්න ඔය විදිහට ප්‍රකාශ කරනවා. ඔන්න ඔය විදිහට නැවත නැවත සනාථ කරන්න උත්සාහ ගන්නවා. ඉතින් ඒ වගේ අන්න සනාථ කිරීමක් අපේ හිත තුල තියෙනවා. මේ සංකීර්ණත්වයම නැවත නැවත වැළඳ ගැනීමක්, මේ වෙහෙස පීඩාවම නැවත නැවත වැළඳ ගැනීමක්, මේ මහා ගැටලුවක්, මහා වෙහෙසක් පීඩාවක්, විසඳන්න බැරි ප්‍රශ්නයක් නැවත නැවත තියෙනවා කියන කිඳිරි ගෑම මේ තැනත්තා සිද්ධ කරනවා. මහා විසගෝර නාගයෝ වගේ මේ ප්‍රශ්න ගැටලු මේවා එහෙම විසඳන්න බෑ, මාව හඹාගෙන එනවා, අන්න එලෝගෙන එනවා පිටිපස්සෙන් කියලා ප්‍රකාශ කරනවා. ඉතින් ඒ වගේ දෙයක් කොහොමද අපි අර සරලත්වයකින් විසඳන්නේ කියන ප්‍රශ්නේ තමයි අපිට විසඳන්න තියෙන්නේ. එහෙම නැත්නම් ප්‍රශ්නේ තමයි අපි ඉදිරියේ තියෙන්නේ. ඉතින් ඒකට නිකන් අද දවසේ කතාවත් නිකන් ගලප ගන්න පුළුවන්. අර අනිත් අන්තිමට නතර වුණ කොටස ගත්තොත් අර විදිහේ යම්කිසි කාන්තාවක් හොයාගෙන ගියපු කුමාරවරු පිරිසක් ගැන තමයි ඒ කොටස දිතිුනේ. ඉතින් ඒගොල්ලන්ගෙන් ඇහුවා කාගේ අනුන් ගැන හොයන එකද තමුන් ගැන හොයන එකද වැඩි උතුම් කියලා. අන්න ඉතින් පිළිගත්තා. පිළිගත්තට පස්සේ මොකද උනේ? ධර්මයේ දේශනා කරා, යම් කිසි දේක පැහැදිලි කිරීමක් සිදු කරා. ඒ පැහැදිලි කිරීමත් එක්ක ඒ පිරිස පැවිදි වුණා. ඒ පිරිස මේ විදිහේ ශාසනයේ යම් කිසි විදියක පැවිදි උපසම්පදාවක් ගත්තා කියලා. අන්න එතන යම් කිසි සඳහනකුත් තියුණා. සඳහනක් තියුණා. අන්න එතනින් පස්සේ කොටසේදී බුදුරජාණන් වහන්සේ දැන් උරුවෙල් දනව්වේ තමයි ඉන්නේ. එතකොට ප්‍රකාශ කරනවා මේ උරුවෙල් දනව්වේ නොයෙකුත් ස්ථානවල භාග්‍යවතුන් වහන්සේ චාරිකාවයි යෙදෙනවා. යම් කිසි විදියක ගමන් කිරීමක් සිද්ධ කරන තැනින් තැනට ඒ අනාතරේ තව කඩයිමක්, තව මන්සලකුණක්. මොකද්ද මේ කඩයිම? මොකද්ද මේ මන්සලකුණ? අන්න අර උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප කියන මේ තුන්දෙනාගේ ඒ ආරාමය තුනක් හදාගෙන ඉන්දියා කියන කතාවක් තියෙනවනේ. උරුවෙල තමයි ලොක්කා, අයියා ලොකු අයියා, දෙවනියා තමයි නදී, ගයා කියන්නේ තුන්වෙනියා. එතකොට ඔන්න ඔය විදිහේ තුන්දෙනෙක් ගඟක් අසබඩ ආරාම තුනක් හදාගෙන ලොකු අයියාට 300ක අනු පිරිසක්, දෙවනිය අයියාට 200ක පිරිසක්, තුන්වෙනියාට 100ක පිරිසක්, ඔන්න ඔය විදිහේ පිරිසක් සහිතව යම් කිසි තවුසුදම් පුරමින් කල්ගත කරා කියලා සඳහන් වෙනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ සංචාරය යන ගමන්, චාරිකාව යන ගමන් මෙන්න මේ උරුවෙල කාශ්‍යපගේ ඒ ආරාමයට ගමන් කරනවා. ඒ ආරාමයට ගිහිල්ලා කියනවා මේ විදිහේ ප්‍රකාශයක්, එහෙම නැත්නම් මේ විදිහ ඉල්ලීමක් කරනවා. දැන් මේ යන්නේ බොහොම අවිහිංසාවාදී විදිහට තමයි යන්නේ. දැන් මොකද මේගොල්ලෝ එන දැඩි දික්ටිගත කට්ටිය, එන දෘෂ්ටිවාදී ඉන්නවා. ඉතින් ඉන්නේ ඔය වගේ කට්ටිය එක්ක වැඩ කටයුතු කරන්න හරි අමාරුයි. හරි නිකන් අද කාලේ බෞද්ධයෝ වගේ හරි අමාරුයි මොන හරි දෙයක් වැඩ කටයුතු කරන්න. පාලි වචනේ කෝ කියලා අහනවා, අරක කෝ කියලා අහනවා, මේක කෝ කියලා අහනවා. ඔන්න වගේ කට්ටිය තමයි ඉන්නේ. බෞද්ධ දවසක මොකක් හරි වැඩසටහනක් දීලා එක්කෙනෙක් මේ වෙනම අර ප්‍රයිවට් ටැක්සි එකක් අරගෙන ඇවිල්ලා අහනවා, මේ මට මේ මේ වැඩසටහනේදී කියපු ඒවට ටික පාලි වචන ටික දැනගන්න පුළුවන්ද? ඒ සඳහා ඔබ වහන්සේගේ මේ මේ ඊමේල් ඇඩ්‍රස් එක හරියන්නේ නැහැ, මට ටෙලිෆෝන් නම්බරයක් නැද්ද? මං කිව්වා ඒ එන කාලෙම්ම මං කිව්වා මේ ඊමේල් ලිඛිත භාෂාව තමයි ලේසි භාෂාව, ලේසි ක්‍රමය කියලා. ඊට පස්සේ මොකද උනේ? ඔන්න ඊට පස්සේ ප්‍රතිචාරයක් නැහැ. ප්‍රතිචාරයක් නැහැ. ඉතින් ඔය වැඩි ඔය ඇප් තියෙන ඕන් තරම් ඔය Google ඇප් ස්ටෝර් එකේ ගිහිල්ලා බලන්න, ඔය වගේ වැඩ තියෙන ඕන් තරම් ඒ වගේ ඒවා. නැත්නම් ඔය ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන ඕන් තරම් තියෙනවා. අපරාධෙ මේ නිකන් අනේ අවශ්‍ය නැහැ. ඉතින් ඒ විදිහේ කට්ටියන ඉන්නේ, ඒ විදිහේ දික්ටිවාදීන් තමයි ඉන්නේ. ඉතින් ඒ වගේ දැනකට යන හින්දාද කොහෙද භාග්‍යතුන් වහන්සේ බොහොම අමුතු විදිහේ එළඹුමක් තමයි එතෙන්ට සිද්ධ කරන්නේ. මම තමයි බුදුන් කියාගෙන යන්නේ නැහැ. මේ වෙනුවට ගිහිල්ලා අහනවා මේ මේ මට මෙතන මේ රැයක් නවාතැන් ගන්න පුළුවන්ද මේ ගිනිහල් ගෙයි කියලා. මේ විදිහේ මේ ඔගොල්ලොන්ගේ ආරාමේ මෙන්න මේ ගිනිහල් ගෙයි, මම රැයක් නැවතුණාට කමක් නැද්ද කියලා අහනවා. එතකොට දැන් මේ මොකද්ද මේ භාග්‍යවතුන් වහන්සේ මේ මොකකටද එළඹෙන්නේ? මේ මහා සංකීර්ණත්වයක ඉන්න තුන් දෙනෙක් මහා දිට්ටිවාදීන්. ඔය දිට්ටි කාන්තාර කියනවා, එහෙම නැත්නම් අර නිකන් මොකද්ද අර මහා විශාල වැඩුණු උණ ගහක් වගේ, අර උඩට ගියපු කඳයි පහළට වැටුණු අරලුයි අතර වෙනස හොයාගන්න බැරි තරමට අන්න මහත් වෙලා විශාල වෙලා. දැන් උඩින් ආපු මුල් මොනවද, පහළින් උඩට ගිය කඳ මොනවද කියලා හොයාගන්න බැරි තරමට අන්න ගහ විශාල වෙලා, ගහ විශාල වෙලා ඒ විදිහේ පැතිරිලා. අන්න ඒ වගේ තමයි ඔය දික්ටිකාන්තාර නොයෙකුත් ඒවයි හරි සංකීර්ණ වෙලා ඒගොල්ලොන්ව යම් කිසි දෙයකට පැහැදිලි කරන්න ගන්න හරි අමාරුයි. අර කන්ඩිෂන් මයින් තමයි ඒක, නැවත නැවත කන්ඩිෂන් වෙලා තියෙනවා. එතකොට මොන දේ බැලුවත් පේන්නේ ඒ පාට කණ්ණාඩිය හරහා, එතනින් වෙන පාටක් මේ ලෝකේ පේන්නේ නැහැ. සංග්ලාස් දැම්මහම වෙන දේ වගේ දෙයක් තමයි පාට කණ්ණාඩියක්. ඒ පාට කණ්ණාඩියට තමයි මුළු ලෝකෙම අහු වෙන්නේ පේන්නේ. ඉතින් ඒ වගේ තැනකට භාග්‍යතුන් වහන්සේ යන්නේ කොහොමද? අන්න බොහොම සරලත්වයකින්, බොහොම අහිංසක ස්වභාවයක් සහිතව තමයි යන්නේ. මුකුත් නෑ ගිහිල්ල බණ කියන්න යන්න එනුට කියනවා මම මේ මට මේ රැයක් නවතින්න පුළුවන්ද මේ විදිහට රැයක් කල් ගත කරන්න පුළුවන්ද කියලා යම් කිසි ආගන්තුක පැවිද්දෙක් විදිහට ඒ විදිහේ කාලයක් ගත කරන්න පුළුවන්ද කියලා තමයි අහන්නේ. එතකොට සාමාන්‍යයෙන් පැවිද්දව අතර නිකන් සම්ප්‍රදායක් වගේ එකකුත් තියෙනවා ඔහොම දෙයක්. සාමාන්‍ය පැවිද්දෙක් පැවිද්දට අනුග්‍රහ කළ යුතුයි. ආගන්තුක කෙනෙක් ආවොත් ඒ කෙනාට ඉඩ කඩක් ලබා දිය යුතුයි. දවස් කීපයක් නවතින්න දිය යුතුයි කියන යම් කිසි විදියක මතවාදයක් තියෙනවා. ඒ මතවාදයක් තියෙනවා. ඒක නිකන් එක ශාසනයක විතරක් නෙමෙයි විවිධ ශාසනවල පැවිද්දව අතරෙත් ඒ දවස්වල තිවිලා තියෙනවා. ඔය සවැත් නුවර කොහෙද සවැත් නුවර නෙමෙයි ඒ වෙනුවට විශාලා මහනුවර ඒ විවිධ පැවිද්දෝ ඒ විදිහේ ශාසන 6-7ක පැවිද්දෝ කල්ගත කරන අතරෙත් ඒ පිරිස අතරෙත් යම් කිසි සංහිඳියාවක් තිබිලා තියෙනවා. මේ විදිහට කතා බහ කළා ආගන්තුකෙක් විදිහට ගිහිල්ලා එන්න පුළුවන් හැකියාවක් තිබිලා තියෙනවා. අර විදිහට නිකන් කඩුවක් අරන් පිටිපස්සෙන් එලවගෙන එයි කියලා බයක් තිබිලා නැහැ ඒ දවස්වල. ඉතින් ඒ විදිහේ ස්වභාවයක් සහිතව සාමාන්‍ය ආගන්තුකෙක්ට ඒ විදිහ අනුග්‍රහයක් කළ යුතුයි කියන මතක් කිරීමක් තියෙනවා. පොතේ පතේ වුණත් තියෙනවා. ඉතින් ඒ විදිහේ විමසීමක් භාග්‍යතුන් වහන්සේ ගිල සිද්ධ කරනවා මට මෙතන රැයක් ගත කරන්න පුළුවන්ද කියලා. එතකොට දැන් මේ දිට්ටිකාන්තාරේක අර විදිහ මහා සංකීර්ණත්වයක අතරමං වෙලා ඉන්න උරුවෙල කහසප කියනවා එයාට තියෙන වෙන සංකීර්ණත්වයක්. මොකද්ද මෙයා කියන ඔය මේ ගිනිහල්ගේ ඉන්නවා මහා භයානක නාගයෙක්. ඈ මහා බරපතල නාගයෙක් ඉන්නවා. මේ නාගයා මේ බොහොම විෂ සහිතයි බොහොම ඉර්ධි සහිතයි. ඒක නිසා ඒ නාගයා ඔබ වහන්සේට අනතුරක් නොකරවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. ඒ කියන්නේ ගිනිහල්ගේ ඉන්න එපා කියන එක තමයි මේ කියන්නේ. මොකද ඒකේ ඉන්නවා මහා භයානක විෂකුරු නාගයෙක්. අර විදිය මහා සංකීර්ණ නාගයෙක් මේ ඉර්ධිමතුන් ගැන තමයි කියන්නේ. ඔය ඉර්ධියේ මොකද්ද අර ඕපපාතික විදියට පහළ වෙන නාගයෝ ගැන තමයි මේ කියන්නේ. එතකොට ඒ වගේ නාගයෙක් ඉන්නවා. ඒ නාගයා ඔබ වහන්සේට අනතුරක් නොකරවා මෙන්න මේ වැඩේ කරන්න එපා. මේක ඉන්දියොත් ඔබ වහන්සේට කලක් ගෙවන්න වෙන්නේ නැහැ. මේ විදියේ ජීවිතේ තොර වෙයි කියලා යම්කිසි ප්‍රකාශයක් කරනවා. ඊට පස්සේ නැවතත් භාග්‍යතුන් වහන්සේ කියනවා මේ කාශ්‍යපේ ඔබට බරක් නැත්තම් මම මේ ගිනිහල්ගේ රැයක් ගත කරන්නම්. එතකොට නැවතත් මේ තැනත් කියනවා මට නම් බරක් නැහැ ශ්‍රමණය. නමුත් මේ ගිනිහල්ගේ ඉන්නවා මහා නාගයෙක්. ඒකින්ද අනේ මේ ඒක ඔබට අනතුරක් නොකරවා. ඊට පස්සේ තුන්වෙනි වරත් කියනවා කාශ්‍යපය ඔබට බරක් නැත්තම් මම මේ ගිනිහල්ගේ රැයක් ගෙවන්නම්. ඊට පස්සේ තුන්වෙනි වරත් කියනවා මට නම් බරක් නැහැ මේක ඉන්න නාගයෙක් කිව්වනේ ආමුදුරනේ දැන් තුන් පාරක් කියලා. ඈ තේරෙන්නේ නැද්ද ඔච්චරටම කියලා කියන්නේ. එතකොට අන්න භාග්‍යතුන් වහන්සේ කියනවා නාගයා මා නොපෙලන්නේ නම් මැනවි. හරි ඌගේ වැඩේ මම බලා ගන්නම්. ඌ මට අනතුරක් නොකරනවා නම් හොඳයි. උඹ මේ ඉන්න කැමති නම් ඉන්න දෙනවා නම් ඉන්න දීපන් කියලා තමයි කියන්නේ. එතකොට එහෙම කිව්වහම ආයෙලා ඕන එකක් කරගන්නේ කියලා කියනවා. අර කීම නාන එක කොහෙන් මොන විදියට ගියත් එකයි කියලා කියන්නේ. අන්න ඒ වගේ යම් කිසි පිළිතුරක් ලැබෙනවා. පිළිතුරක් ලැබෙනවා. ඉතින් නැවත නැවත මේ විදිය ආරාධනාවක් සිද්ධ කළා. කොමාරි භාග්‍යතුන් වහන්සේ මේ ගිනිහල්ගේ රැය නවතිනවා. ඉතින් රැව නැවතුණාට පස්සේ මෙන්න මේ කාශ්‍යප මේ උරුවෙල කාශ්‍යප තමුන්ගේ පිරිසටත් ගිහිල්ලා කියනවා මෙන්න මෙහෙම බොහොම ශරීර ස්වභාවයක් ඇති මේ විදිහේ මේ ශ්‍රමණේක ආවා. ඒ ශ්‍රමණයා අර රාත්‍රියේ අර ගිනිහල්ගේ නවතින්න මේ විදියට ගියා. අනේ ඉතින් එයා ගෙහෙට හොයන්න වෙන්නේ කයලි තමයි සවලෙන් තමයි ඇහිලන්න වෙන්නේ අහුලන්න වෙන්නේ කියලා ඔන්න තමුන්ගේ පිරිසටත් ගිහිල්ලා කියනවා. දැන් මේ පිරිසත් බලා ඉන්නවා මොකද්ද වෙයිද දන්නේ නැහැ. දැන් අනේ අහිංසක මිනිසෙක් මේ විදිහේ නාගයෙක්ගෙන් පීඩාවට ලක් වෙනවයි කියලා ඔන්න ඔය විදිහේ ප්‍රකාශ කරනවා. ඉතින් දැන් මේ හැම ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේ මේ ගිනිහල් ගෙට ගිහිල්ලා අනේ යම් කිසි විදියක ඒ පළඟ බැඳ විවේකී මනසකින් මේ වර්තමාන මොහොතේ තියෙන සරලත්වය අනුමෝදන් වූ මනසකින් කල් ගෙව්වා කියලා තමයි සඳහන. එතකොට දැන් අන්න ඉන්නවා නාගයා. අන්න ඉන්න නාගය දැම් බලන යකෝ මගේ ඉසව්වට ඇවිල්ලා තව එක්කෙනෙක් වෙන කෙනෙක් ඇවිල්ලායි කියලා. සාමාන්‍යයෙන් නයි කැමති නෑනේ ඔයගේ වටෙන්. ඔයගේ වට අන්න උඹහේ ගිහිල්ලා පදිංචි වෙනවා. උඹහේ අයිතිකාරයා වෙනවා. ඊට පස්සේ වට පිටාව ඉන්නේ උන් ඔක්කොම එලවලා දානවා. පිටිපස්සෙන් එලවගෙන එනවා. පෙනේ පුප්පගෙන එලවගෙන එනවා. මගේ උඹහා මේ හරයි මේ දිහාවට එන්න බෑ. දැන් ඒ වගේ උඹහක් තමයි මේකත්. අන්න අර මුළු ගිනිහල් ගෙම උඹහක් කරගෙන. දැන් ඒකට වෙන එකෙක් වැදගත්තොත් ඒ වට ඒ වගේ දේවල් වලට ඉඳ තියන්න බෑ කියන ස්වභාවයක්. ඇත්තරම නයාගෙත් නෙමේ උඹහා. කොහොම හරි ඌ ඉතින් ඒකේ පදිංචි වෙලා. ඉතින් ඒ විදිහේ දෙයක් ඒ විදිහේ ස්වභාවයක් සහිත කෙනෙක් තමයි මේ. ඉතින් මෙයා කල්පනා කරනවා යකෝ මේ මගේ එකට ඇවිල්ලා මෙතන එක්කෙනෙක් මේ විදිහේ කල් ගෙවනවා කියලා. ඉතින් අන්න නැවත නැවත ඔන්න එක වෙලාවකදී දුමාරයක් පිට කරා කියලා සඳහන් වෙනවා. දුමාරයක් පිට කරාට මොකද භාග්‍යවතුන් වහන්සේට ඒ දුමාරෙන් හානියක් නැහැ. ඊට පස්සේ මොකද්ද ගින්නක් පිට කරා කියලා සඳහන් වෙනවා. භාග්‍යවතුන් වහන්සේට ඒ ගින්නෙනුත් හානියක් නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට රෑ තිස්සේ අමුතු කතන්දරයක් සිද්ධ වෙනවා. ඉතින් ඒ සිද්ධ වෙන කොයි කොයි දෙයට වුණත් අන්න අර විදිහේ හානියක් සිද්ධ වෙන්නේ නැහැ. හරියට නිකන් අපි හිතමු අපි කිව්වා කෙනෙක්ට කියලා අනේ ඔය සංකීර්ණත්වයෙන් මිදිලා මෙන්න මේ වර්තමාන මොහොතේ තියෙන සරලත්වය බාර ගන්න. ඒ අහිංසකත්වය බාර ගන්න කියලා කිව්වා කියමුකෝ කෙනෙක්ට. කිව්වට මොකද ඒගොල්ලෝ ඒක බාර ගන්න පොඩ්ඩක් උත්සාහ කරපු ගමන් අන්න හිත තුලින් මහා විසගොර නාගය වගේ අර විදියට විවිධ දේවල් ඉස්මතු වෙලා එනවා. සාමාන්‍ය ඒක තමයි හැටි. ඒක තමයි ස්වභාවය. එතකොට මෙතන ඇත්ත හිතනවා මට මේක කරන්න බෑ. මම මහා පෞකාරයෙක්. මට මේක කරන්න බෑ. ප්‍රශ්න වැඩි. මට මේක කරන්න බෑ මේ දරුවෝ ලොකු මහත් වෙනකන් කියලා ඔන්න ඔය විදිහේ නොයෙකුත් හේතු කාරණා මෙතන ඇත්ත හදා ගන්නවා. නමුත් අන්න අර වර්තමාන මොහොත බාර ගන්න ඒ තියෙන හැකියාව අහෝසි වුණාද කියන ප්‍රශ්නේ ඉවසලා බැලුවොත් ඇත්තටම ඔය මොන දෙයින් වුණත් එහෙම අහෝසි වීමක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් කොයි දේ සිද්ධ වුණත් මොන විදිය පාප කර්ම සිද්ධ කරත් මොන විදිය ප්‍රශ්න ගැටලු තියුණත් නැවත නැවත මේ වර්තමාන මොහොතය සුපිරිසුදුයි. ඒ සුපිරිසුදු බව කාකා ළඟත් තියෙනවා. අන්න ඒ හැකියාව අපිට ගොඩක් වෙලාවට පේන්නේ නැහැ. හරියට නිකන් මේ සිතිවිලි දුමාර වගේ මේ සිතිවිලි ගිනි ජාලා වගේ අන්න නැවත නැවත ඉදිරිපත් වෙනවා. කරන්න බෑ මේක බෑ මේ භවයේදී බෑ කියන අදහසම මතුවලා එනවා. මෙතේ බුදුන් දැක නිවන් දකින්න තමයි අදහස මතුවෙන්නේ මේ පාරනම් බෑ වගේ. ඒකත් නිකන් අර මෙතේ බුදුහාමුදුරුව දැක්කත් ඉතින් ඔය බණේම තමයි කියන්නේ තියෙන්නේ. ඔයිට වැඩි වෙන බණක් නැහැ. බුදුවරු මේ කරේ තියාගෙන අරගෙන යන්න එහෙම කියාවක් නැහැ. මම ගියා උඹලත් වරෙල්ලා. ඕක තමයි පාර. ඔය පාරෙන් එන්න ඕනි. එතනින් එහාට වෙන කතන්දරයක් නැහැ. එතකොට ඒ ගියත් අහන්න වෙන්නේ ওই බණේ තමයි. එදාටත් හිතෙනවා අම්බෝ හිතවිලි. අම්බෝ මේ දුමාරේ. අම්බෝ මේ ගිනි ජාලා. බෑ කරන්න බෑ. ඒ විදිහේ අදහසක් මතුවලා ඉන්න පුළුවන්. ඒ විදිහේ හැඟීමක් මතුවලා ඉන්න පුළුවන්. ඉතින් කවදා කරත් එකම දේ ඔන්න ඔය වැඩේ තමයි තියෙන්නේ. ඉතින් කොහොමද මේක කරන්නේ කියලා මෙතනත්තා කල්පනා කරනවා. කොහොමද මේක කරන්නේ? කොහොමද මේ ශක්තිය කියලා මෙතනත්තා කල්පනා කරනවා. අන්න නැවත නැවත මිනිස්සයාට යම්කිසි දියක හැකියාවක් තියෙනවා. මොකද්ද හැකියාව? අර happiness is choice කියන්නේ. මේ සතුට විවේකය සැනසීම කියන්නේ choice එකක්. ඒකේ තේරීමක් තියෙනවා. මොකද්ද තේරීම? අන්න අර දුමාරය අර ඉදිහට ගිනි ජාලා තිවිද්දී නැවත නැවත මේ වර්තමාන මොහොත සමාදන් කරනවා. එකට හැකියාවක් අපිට තියෙනවා. අර දුමාරය අතරේ අර ගින්න අතරේ තමයි ඒක කරන්නේ. ඒක තමයි තේරීම. අර දුමාරයෙන් හිත මුදෝලා මේ හුස්මට හිත ගේනවා. හුස්මට ආවට ඇති දෙයක් නැහැ. හුස්මේ මහලකු දැනුනේ කියලා මුකුත් දෙයක් නැහැ. සමහරු ආන්නේ ඒකනේ ඔය උලංගල නිවන් තියනවාද කියලාත් අහන්නේ නෑ. ඒක නෙමෙයි හේතුව. ඒ වෙනුවට මෙන්න මේ වර්තමාන මොහොතේ තියෙන මේ කයේ දැනීමකට මේක අරන් එනවා. අන්න හුස්මක් වැටෙනවා. අන්න පියවරකට බරක් වැටෙනවා. අන්නේ හැකියාව කවදාවත් අපෙන් දුරස් වෙන්නේ නෑ. මොන හිතවිලි තිබුණත් මොන අතීත මතක තිබුණත් මොන අඳුරු දේවල් තිබුණත් අන්න මොකද වෙන්නේ? නැවත නැවත මෙන්න මේ හුස්මට ගේන්න පුළුවන් හැකියාවක් තියෙනවා. නැවත නැවත අර පියවරවලට ගේන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අර මාරයාට දෙන ඡන්දේ බුදුන්ඩ දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මොකද්ද මාරයා? අන්න අර අතීත අනාගත හිතවිලි, මේ දුමාරේ, මේ ගිනි ජාලා, ඒකෙන් අත් මිදෝලා මේ වර්තමානයට ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එක්ක ළඟ දෙන්නව ඉන්නේ කොයි පැත්තටද අපි ඡන්ද දෙන්නේ කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ගොඩ දෙන්නට වෙන්නේ මොකද්ද? අන්න යනවා, මෙයාට කතිර ගහනවා කියලා යනවා. ගියාට මොකද? අර කොලේ අතර ගත්තාම, අර පෑන්සල ගාවට ළඟට ගියාම, පෑන ගාවට ගියාම අනේ අර පරණ පුරුදු කතිරෙම ගහලා එනවා. ඕක තමයි 75 අවුරුද්දක් වෙලා තියෙන්නේ. ඕක ඉතින් සංසාරයක් පුරාට පුරුදු කරපු දෙයක්නේ. ඉතින් අවුරුදු 75ක් වර්ධින එක අහන්න දෙයක් උත් නැහැ ඉතින් බැලුවාම. ඉතින් ඒ වගේ දෙයක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. අන්න අර කොල්ලේ අතර ගත්තාම, චන්ද කොල්ලේ, අන්න අර කවුන්ටරේට ගියාම අනේ අර පරණ පුරුදු කතිරෙම වදිනවා. නැවතත් අර වෙහෙස පීඩාව මත වෙලා එනවා. නැවතත් අර අඬ වැඩියාව, නැවතත් කොම්ප්ලේන් තමයි. ඒක කොම්ප්ලේන් කියන්නේ ඉතා ගන්න බැරි කොම්ප්ලේන්. මොන දේ කිව්වත් චෝදනාවක් හොයාගන්නවනේ. මොන දේ කිව්වත් චෝදනාවක් හොයාගන්නවා. ඒකෙත් බලන්නේ අන්න වැරදි පැත්තක් තමයි. ඒක පුදුම හැකියාවක්. ඒක ඉතා ගන්න බෑ. ඒ හැකියාව, ඒ ප්‍රමාණය කොයි දේ කිව්වත් මොනවා හරි වරදක් හොයනවා. අර නිකන් අර මැක්කගේ කතාව වගේ තමයි. මැක්කා ගැනම තමයි කතා කරන්නේ මොන දේ ගැන කිව්වත්. අනේ ඉතින් මේ මැක්කෙක් නැති දෙයක් ගැන කතා කරන්න බෑ කතාවක්. අන්තිමට කල්පනා කරනවා මාළුවා ගැන්ගේ මැක්කෝ නෑනේ, මාළුවා ගැනවත් රචනයක් ලියන්න දෙනවයි කිව්වහම අනේ කියනවා මාළුවා ගැන්ගේ නම් මැක්කෝ නෑ, බැරි වෙලාවත් එකෙක් ඉඳියොත් කියලා අන්න මැක්කා ගැනම කියනවා. ඉතින් ඒ වගේ දෙයක් තියෙන්නේ කොයි දේ කරත් ඒ නරකම දකිනවා නම් ඉතින් ගොඩ ගන්න අමාරුයි. නමුත් ඕන වෙලාවක හැකියාවක් තියෙනවා නරකෙන් අත් මිදිලා හොඳ පැත්ත බලන්න. හොඳ පැත්ත බලන්න. එහෙම නැත්නම් අර තම තමුන් තමුන්ගේම මේ බැහි වලාකුලක් සහිතව, තමුන්ගේම මොකද්ද කුණාටුවක් සහිතව කල් ගෙවනවා. එයා එයාටම කුණාටුවක් හදාගෙන, එයා එයාටම වැහි වලාවක් හදාගෙන ඉතින් කොම්ප්ලේන් කරනවා. බලන්නකෝ මගේ පිටිපස්සෙම එනවා මේ වැස්ස. මම යන යන තැන උලන් හමනවා. මම යන යන තැන මේ විදිහේ අනතුරු වෙනවා මගේ පිටිපස්සෙම. ඒ විදි දෙයක්. හරි, ඉස්සර කාටුන් එක ගත්තින් දිහා ඒකයි අනප් තැන යන තැන පිටිපස්සෙන් එක වලාකු ලකුගේ පිටිපස්සෙන් එලෝ එලෝ වැහැ වැහැ හෙන ගගහ ඌගේ පිටිපස්සෙම යනවා. ඉතින් ඒ වගේ දෙයක්. ඒ වගේ චෝදනා පත්‍රයක් අපි එල්ල කරනවා. අන්න අර දුමාරයටම ඡන්ද දෙනවා, අර ගිනි ජාලා වලටම ඡන්ද දෙනවා, මාරයටම ඡන්ද දෙනවා. නමුත් අන්න භාග්‍යවතුන් වහන්සේ අර විවේකී ස්වභාවිකින් වැඩ ඉන්නා වගේ මේ වර්තමාන මොහොත හැම වෙලේම තියෙනවා. ඒක බාරගන්න කොච්චර හැකියාවක් තියෙනවද, ඒක බාරගන්න කොච්චර වෙහෙසක් උනන්දුවක් අපි දරනවද, ඒ චොයිස් එක බාරගන්නවද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඒක එකපාරෙන් කරන්න බෑ. නැවත 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 සිය දහස් වරක් කළ යුතුයි. ඒ තේරීම කළ යුතුයි. ඒක තමයි තේරීම. ඒක තමයි විවේකයේ තේරීම. ඒක තමයි සතුටේ තේරීම. එහෙම නැත්නම් ඒක තමයි, ඒ තේරීම තමයි මේ වර්තමාන මොහොත. ඒ තියෙන සරලත්වය, ඒ තියෙන විවේකය අපි නැවත නැවත බාර ගන්නවා. නැවත නැවත බාර ගන්න, වැඩි වැඩි පියවර ගණනක්, වැඩි වැඩි උස්ම ගණනක් මේ විදියට මේ විවේකී මනසකින් දැන හඳුන ගන්න පුළුවන්ද? ඒ වැටෙන හුස්ම කොහොමත් වැටෙනවා. අන්නේ වැටෙන හුස්ම වැටෙන බව දැනගනිමින් ඉන්න පුළුවන්ද? මේ පියවර කොහොමද තියෙනවා? ඒ පියවර වැඩි වැඩි ප්‍රමාණයක් අල්ල ගන්න පුළුවන්ද? දතක් දෙකක් හරි, බත් කටක් දෙකක් හරි මේ විදිහට දැනිමින් දකිමින් මදින්න කන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඒක කරන්න කරන්න අර ගිනිජාලා, අර දුමාර නිවිලා යනවා. ඒක සහතිකයි. ඒකට ඉතින් කාලයක් කරලා බලන්න ඕනේ. ඔය කරනකොට කරනකොට කට්ටිය කියනවා මොකද්ද මේ මාස සති කීපයක් පුරුදු කරනකොට මට තේරෙනවා එදිනෙදා ජීවිතේ ඇවිදිනකොට ඉබේම පතුලට හිත යනවා. ඔය වෙන වෙන වැඩ කර කර ඉඳද්දිත් ඉබේම හුස්මට හිත යනවා. හුස්ම දැනෙනවා, පතුල දැනෙනවා කියලා ප්‍රකාශ කරනවා. මොකද්ද උනේ? අන්න අර ආයාසයෙන් කරපු පුහුණුව ටික 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 ස්වභාවික වුණා. ටික 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 මේ විදිහට මේ සරලත්වය බාරගන්න ස්වභාවයක් මේ මනස තුළ ඇති වුණා. ඉතින් හැකියාව අපි ළඟ තියෙනවා. ඒක නැත්තේ නෑ, ඒක දුර නෑ, ඒක තියෙනවා. ඒක තියෙනවා. ඒ හැකියාව නැවත නැවත පරීක්ෂා කළ බැලිය යුතුයි. දැන් පහුගිය දවසක ආව සුදු මහත්තයෙක් දවස් දෙකකට නිකන් ඒතියස්ට් කෙනෙක්. ඉතින් ඒතියස්ට් කෙනෙක් ඇවිල්ලා අහනවා මේ විදිහේ දවසක් දෙකක් භාවනා කළා මේ හිතවිලි වගේවා මේ ප්‍රශ්න වගේවා මේව නැති වෙලා යනවද මේක කරනකොට කියලා. එහෙම ප්‍රශ්නයක් අහනවා. එතකොට දැන් අර මොකද්ද මේ කියන්නේ? දැන් අර තියෙන දුමාරේ අර තියෙන යම් කිසි විදියක වෙහෙස පීඩා ගතිය මේක නැති වෙනවද මේක කරනකොට කියලා අහනවා. එතකොට නැති වෙනවා කිව්වොත් ඒක බොරු කතන්දරයක් නෑ. ඔය ඔය විස නැසෙනවා. ඔය තියෙන ඔය දරුණු බව නැසෙනවා. නැති වෙලා යන්නේ නෑ. මේ වෙනුවට ඒ දෙ තියෙනවා. හැබැයි ඔච්චර පීඩාවක් එන්නේ නෑ. ඔච්චර පෙනේ පුප්පන්නේ නෑ. ඔච්චර දුමාරයක් ගහන්නේ නෑ. ඔච්චර ගිනි පිමින්නේ නෑ. ඒ වෙනුවට නයානං ඇත. තාමත් පෙනේකුත් ඇත. නමුත් අනතුරක් නෑ කියන වෙනස තමයි වෙන්නේ. ඉතින් ඒතිස් කෙනෙක් ඇවිල්ලා තහන්නේ මොකද්ද? මේක නැති කරන්න පුළුවන්ද? මේ භාවනාව කියලා හිතන්නේ මේ නැති කිරිල්ලක් ගැන කතා කරනවා. එහෙම එකක් නෑ. ඒකේ විස නැසුවට පස්සේ ඉන්දියා කියලා අනතුරක් නෑනේ. අන්න ඒ වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට මොකද්ද? අන්න රෑ තිස්සේ දුම ගහනවා. රෑ තිස්සේ ගිනි පිඹිනවා. අන්න ටික 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 මොකද වෙන්නේ? පාන්දර වෙනකොට මේ දුමාරේ අඩු වෙලා යනවා. මේ ගිනි ජාලා අඩු වෙලා යනවා. ක්‍රමානුකූලව අර මහා නාගයෙක් මර්ධනය වෙනවා. ඒ මර්ධනය වීම සිද්ධ වෙනවා සති කීපයක් මාස කීපයක් කරලා බැලුවොත් අපි අපිටත් දකින්න පුළුවන්. අපි අපිටත් දකින්න පුළුවන් බොහොම සරලව ඒ වෙනස සිද්ධ වෙනවා. ඒ වෙනස සිද්ධ වෙනවා උදේ වෙනකොට නාගයා දමනේ වෙලා අන්න කියනවා මෙන්න කාශ්‍යපය ඔබේ නාගයා තාමත් ඉන්නවා පාත්තරේ. පාත්තරේට දාලා තමයි දීලා දෙන්නේ. කවුරු වෙල කාශ්‍යපට ගිහිල්ලා මෙන්න පාත්තරේ මෙන්න මගේ පාත්තරේ ඒක ඇතුලේ ඉන්න ඔබේ නාගයා. ඉතින් අර චූටි නායක ඉන්නවා තමයි ඇතුලේ. ඇත්තටම ඇතුලේ පාත්තරේ ඇතුලේ අනේ එන අහිංසක වගේ නායක. ඈ මොකද මේ උනේ? අන්න අර තියුණ විසකුරු ගතිය අර තියුණ දුමාරය අර තියුණ ගිනි පිඹින ඒ කුරිරු ස්වභාවය අඩු වෙලා ගියා. ඒ වෙනුවට නයානම් තාමත් ඇත. පෙනේකුත් තාමත් ඇත. නමුත් අනතුරක් නැහැ. ඔන්න ඒ වෙනස තමයි සිද්ධ වෙන්නේ. එතකොට අර ඒ බෞද්ධයෙක් නුණාට කමක් නැහැ. ඒතිස්ට් කෙනෙක් වුණාට කමක් නැහැ. මේ දේ නැවත නැවත කරොත් ඒ මිනිහටත් ඒක දකින්න පුළුවන්. අනේ ඉතින් ප්‍රශ්නේ ආපු විදිහටම තේරෙනවා හොඳට මොනවා හරි gedara නිකන් සාමාන්‍ය අවුරුදු 50ක 60ක වගේ එක්කෙනෙක්. හොඳට නිකන් අර නිකන් අර නිකන් හොඳ නිකන් වැදගත් පහේ සුදු මහත්තේ. හැබැයි මොනවා හරි හොඳට විහෙසකට පීඩාවකට ලක් වෙලා තියෙනවා. අහනවා මේක විසඳෙනවද මේ මෙහෙම කරගෙන යනකොට? මේක නැති වෙනවද මෙහෙම කරගෙන යනකොට? මේ හිතවිලි මේ වෙහස පීඩාව දුරු වෙනවද කියලා අහනවා. දුරු වෙන්නේ නැහැ. කරොත් 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 තේරෙනවා අන්න පාත්‍රේ දාපු නාගයා වගේ අර මහා ගොඩ නැගිල්ලක් පිරෙන්න ඉඳපු නාගයා ටික ටික දමණය වෙනවා. අර දුම අර පිඹපු නාගයා ටික ටික දමණය වෙනවා. අර අර විදියේ ගින්දර පිඹපු නාගයා ටික ටික දමණය වෙනවා. ඒ වෙනුවට නයෙක් නම් තාමත් ඇත. නයෙක් නම් තාමත් ඇත. හැබැයි අර විසකුරු ගතිය නැහැ. ඔක තමයි වෙනස. ඔක තමයි රහත් හිත. ඉතින් ඒ ක්‍රමානුකූල වෙනස අපිට දකින්න පුළුවනි. රහත් වෙන්න ඕනේ නැහැ, බුදු වෙන්න ඕනේ නැහැ. ඔක දකින්න සති කීපයක් කරනකොට තේරෙනවා ඒතිස් කෙනෙක් වුණත් අන්න මොකද්ද මේ විදිහේ පරිවර්තනයක්. මේ විදිහ වෙනසක් සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන වෙනස ඒ සිද්ධ වෙන පරිවර්තනේ හරිම විද්‍යානුකූලයි. ඒ වගේම ක්‍රමානුකූලයි. ඒක නිකන් මැජික් එකක් නෑ. ඒකේ මැජික් එකක් නෑ. ඒ වෙනුවට තියෙන්නේ හරිම සරල වෙනස්කමක්. ඒකනි කියන්නේ අර බුදු කෙනෙක් අපිට මොකද්ද ආශිර්වාද කරන්නේ නෑ. බුදු කෙනෙක් අපිට මැජික් එකක් පෙන්වන්නේ නෑ. මොකද්ද ඔබ මේ ආශිර්වාදයෙන් මේ දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඔබව මේ ලෙඩ රෝගෙන් මම බේර ගන්නවා. නැත්නම් ඔබව මේ වෙහෙස පීඩාවෙන් මම බේර ගන්නවා. එහෙම ප්‍රාර්ථනයක්, එහෙම ආශිර්වාදයක් බුදු කෙනෙක්ගේ නැහැ. ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේගේ ක්‍රමය මොකද? අපි හිතමු වෙහෙස පීඩාවකට පත් වෙලා ඉන්න කෙනෙක්. ලෙඩක් හැදිච්ච එකෙක්. මේ තැනතර මොකද්ද දෙන පිළිතුර බුදුරජාණන් වහන්සේ? අන්න බුදුරජාණන් වහන්සේ කියනවා ඔය ලෙඩේට හේතුව මොකද්ද? බලන්න ඔය ලෙඩේට ඔබව වැටෙන්න හේතුව මොකද්ද? ඔය ලෙඩේ ගැන පොඩ්ඩක් විමසලා බලන්න. අන්න ඒක තමයි එළියට එන ක්‍රමේ. එහෙම නැතුව අර විදිහට අපිට නිකං මැජික් එකක් පෙනලා අපි ලින්ද උඩමවනවා කියලා එහෙම එකක් නැත. ලින්දට වැටිච්ච එක ඒ ලින්ක් හටෙන්ම තමයි ගොඩ එන්න ඕනි. එහෙනම් මේ ආශිර්වාදයක් කළ ලෙඩසුව කිරීමක්, ආශිර්වාදයක් කළ වෙහෙස පීඩාව මගහැරීමක් නෑ. ඒ වෙනුවට මොකද්ද මේකට හේතුව? ඇයි මේ දී ලෙඩක් මට ඇවිල්ලා තියෙන්නේ කියලා පොඩ්ඩක් තමුම්ම විමසලා බලනවා. අර විදියේ ලෙඩක් එන පාරට විමසලා බලනවා. අර විදියේ ඝර්ෂණයක් එන පාරට විමසලා බලනවා. අර විදියේ වෙහෙස පීඩාවක් එන පාරට විමසලා බලනවා. එතකොට අපි හිතමු අපේ ජීවිතය ගෙවනකොට දැන් මේ සම්බන්ධයලා ඉන්න පිරිස වුණත්, කරන කෙනෙක් වුණත්, මේ විදියට පුරුදු කරන කෙනෙක් වුණත් තේරෙනවා අන්න දවසේ කල්ගත කරනකොට විවිධ අවස්ථාවල ඝර්ෂණයක් එනවා. එකපාරට ඝර්ෂණයක් එනවා, එකපාරට වෙහෙස පීඩාවක් එනවා. අන්නේ අවස්ථාවේදී මගහැරීම නෙමේ ක්‍රමේ, අන්න මේ පුහුණුව කරන අවස්ථාවක්, අන්න මේ ප්‍රැක්ටිස් එකට අවස්ථාවක්. අර වෙහෙස පීඩාව දැනෙන්නේ යම් වෙලාවකද, ඒ වෙලාවේ පුහුණුව සඳහා අවස්ථාවක් තියෙනවා. ඝර්ෂණය දැනෙන්නේ යම් වෙලාවකද, ඒ සඳහා පුහුණුව සඳහා අවස්ථාවක් තියෙනවා. ලෙඩක් එන්නේ කොයි වෙලාවේද, අන්න ඒ සඳහා ඒ අවස්ථාවේදී පුහුණුව පිළිබඳ අවකාශයක් තියෙනවා. ඕක තමයි ක්‍රමේ, ඕක තමයි ක්‍රමේ. එතකොට අනේ මා කවුරු හරි මගේ මේ ලෙඩේ නැති කරලා දෙන්න, අනේ කවුරු හරි මට ආශිර්වාද කරන්න, එහෙම එකක් නැහැ. ඒ වෙනුවට නැවත නැවත අන්න අර ලෙඩේ ලෙඩේ එන එන පාරට පුහුණුවක් පිළිබඳ අවකාශයක් තියෙනවා. ඒ වෙලාව ඒ ඉඩකඩ සඳහා සුදුසුයි. මොකද මට මේ විදිහේ වෙහෙසක් එන්නේ? මොකද මට මේ විදිහේ ඝර්ෂණයක් එන්නේ? මොකද මට මේ විදිහේ ලෙඩක් එන්නේ කියලා විමසලා බලන්න පුළුවන්. අන්න ඒක තමයි ලෙඩෙන් සුව වෙන ක්‍රමේ. ඒක තමයි මේ ඝර්ෂණෙන් මිදෙන ක්‍රමේ. එතකොට ඒ වගේ අවස්ථා කීයක් නම් පහළ වෙනවද කියලා බලන්න එක දවසකට. එක දවසකට ඒ වගේ අවස්ථා කීයක් නම් පහළ වෙනවද? හොඳටම තේරෙන මොකද්දෝ එකකට වෙහෙසක් අරගන්න. මොකද්ද මේ ගන්න වෙහෙස? මොකද්ද මේකට හේතුව කියලා ඉවසල බැලුවොත් ඔන්න හිතා ගන්න පුළුවන් මොකක් හරි අපේක්ෂාවක් නිසා. නැත්නම් අන්න ඒ විදිහ අපේක්ෂාවක් තිබුණා, මොකද ඒක බිඳිලා ගියා. ඔන්න ඒ විදිහ නොයෙකුත් සිදුවීම් සිද්ධ වෙනවා. කෙනෙක් අපි බලාපොරොත්තු වෙන විදිහට කටයුතු නොකළොත් අන්න වෙහෙසක් පීඩාවක් එනවා. අපිට ලැබෙයි කියලා හිතපු දෙයක් නොලැබුණොත් අන්න වෙහෙසක් පීඩාවක් එනවා. ඔන්න ඕක තමයි ඔය ලෙඩෙන් ගොඩ එන ක්‍රමේ ඔය වෙහෙස පීඩාව අධ්‍යයනය කරන්න. මෙන්න එන එන වරකට ලැබෙන අවස්ථාවකට මේ විදිහේ විමසීමකට ඉඩකඩක් තියෙනවා. අන්නේ විමසීම සිද්ධ කරනකොට තේරෙනවා ටිකෙන් ටික මේ වෙහෙස පීඩාව, ටිකෙන් ටික මේ ඝර්ෂණය දුර වෙලා යනවා. ඒක සිද්ධ වෙනවා කාලෙත් එක්ක. ඉතින් ඒක හරියට නිකන් අර මහා ගිනි පිඹින්න නාගයෙක්, දුමාරේ ගහන නාගයෙක්, මහා පේනයක් පුප්පගෙන ඉන්න නාගයෙක් නයානං ඇත. නමුත් අර විදිහේ වෙහෙසක් පීඩාවක් නැහැ, අර විදිහේ ඝර්ෂණයක් නැහැ. නයා තවදුරටත් ඇත. පාත්‍රයේ ඉන්න අහිංසක නායක. ඉතින් එන්නේ වගේ වෙනසක් පරිවර්තනයක් අපිට කරන්න පුළුවන්. කරන්නේ කොහොමද? නැවත නැවත මේ සංකීර්ණත්වය වෙනුවට මේ තියෙන වර්තමාන මොහොත වැළඳ ගැනීම තුලින්. ඒ වැළඳ ගන්න අන්න ඒ විදිහේ පරිවර්තනයක් මේ තැනතර තුල සිද්ධ වෙනවා. අර වර්තමාන මොහොත තුල අපිට අවශ්‍ය සියලුම ශක්තියන් තියෙනවා. අපේ ජීවිතේ නඩත්තු කරන්න අවශ්‍ය සියලුම දේවල් තියෙනවා. ඒ හැකියාව තියෙනවා. එකම දේ අවශ්‍ය වෙන්නේ අර අතීත අනාගත දැනුවත් භාවය වෙනුවට මේ වර්තමානයේ වැළඳ ගන්න. වර්තමානයේ නැවත නැවත හිත ගෙනහලා තියන්න, තේරීමක් ඒ ගෙනහලා තිබීම. ඒ තේරීම නැවත නැවත සිද්ධ කරන්න. ඒතර කරනකොට තේරෙනවා අන්න මොකද වෙන්නේ. විවේකයක්, සතුටක් මතුවෙලා එනවා. සැනසීමක් මතුවෙලා එනවා. මේ ස්වභාව ධර්මයේ ගමන තියෙන්නේ. ඒ ස්වභාව ධර්මයේ ගමන බාරගත්තොත්, ඒක වැළඳගත්තොත් ඒ කෙනාට නරකක් අවුලක් වෙන්න දෙයක් නැහැ. ඒකට පොඩ්ඩක් කන් දෙන්න සූදානමින් ඉන්න ඕනේ. ඒකට පොඩ්ඩක් අහන්න සූදානමින් ඉන්න ඕනේ. ඒ අහනකොට, ඒ කන් දෙනකොට අන්න විමසලා බලනවා. අන්න ඒකත් එක්ක යන ගමන. සාමාන්‍ය අපේ හිතේ ස්වභාවයක් තියෙනවානේ. අපි අර ගත්ත මතවාදී තියෙනවානේ. ඒක කවදාවත් වෙනස් වෙන්න දෙන්නේ නැහැ. ඒක කවදාවත් වෙනස් වෙන්න දෙන්නේ නැහැ. ඒකට එරෙහිව කෙනෙක් යනකොට අපි ඒකට ගාලා තලලා අන්න ආපවර මතවාදයට කොටු කරන්න හදනවා. සාමාන්‍ය ඒක අපි කාකා ළඟත් තියෙනවා. නමුත් අන්න ඒ එන කෙනාට ඒ යන ගමනටත් පොඩ්ඩක් ඉඩ දීලා බලන්න පුළුවන්. එයා කෙලින්ම මර්ධනය කර නැත්තුව එයාට පොඩ ඉඩ දීලා බලන්න පුළුවන් මොකද්ද ඔයාව කියන්නේ අපි කරලා බලමු කියලා. කරනකොට තේරෙනවනේ දවසක් දෙකක් යනකොට තේරෙනවා මේ හොඳද නරකද කියන්නේ කියලා. ඈ අන්න ඒ විදිහේ විමසීමක් කරලා බලන්න පුළුවන්. එතකොට තමයි ස්වභාව ධර්ම ගමන. මේක හරිම ලස්සන අමුතු විචිත්‍ර ගමනක්. ඒක හිතා ගන්න බෑ. සාමාන්‍ය ඔය දැන් ඔය දැන් මෙහෙට එනවනේ নানা ප්‍රකාර පුද්ගලයෝ එනවා. ආවහම එක එක කෙනා ඇවිල්ලා දැන් අර භාවනා කරන්න ගියාට මොකද භාවනා කරන්න බෑනේ. ඒ වෙනුවට එක එක යෝජනා ගේනවා, එක එක ප්‍රොජෙක්ට් ගේනවා. සාමාන්‍යයෙන් කියනවා අරක කරමු සවින්නන්ද, මේක කරමු සවින්නන්ද, මෙතන තීන්ත ටිකක් ගාමු සවින්නන්ද කියලා. ওই විදිහේ ඒවා ඉතින් කියනවා. ඉතින් කිව්වහම එක පාට මේ දැන් එපා කියලා වැඩකුත් නෑ. මොකද මේ මනුස්සයාට තියෙන වෙන ලෙඩන්නේ. ආපු වැඩේ කරගන්න බෑ. එතකොට තීන්ත ටිකක් හරි ගන්න හිතෙනවා. ඉතින් මොකද අනේ ඉතින් කමක් නැහැ නං කරමුකෝ කියලා පොඩ්ඩක් මොකක් හරි පොඩි ඉඩක් දීලා බැලුවොත් අනේ හිතා ගන්න බැරි ගමනක් යනවා. හිතා ගන්න බැරි ගමනක් යනවා. වැඩකුත් සිද්ධ වෙනවා. මොකද්ද අමුතු නිකන් අර සබහ ධර්ම ගමනක්. මම පහුගිය දවසක කෙනෙක් ඇවිල්ලා කියනවා මේ 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 බුදුමැදුරේ මේ තාපේ ජරා වෙලා සවින්නස්. අපි මේක මේ සුද්ධ කරමු. අනේ සුද්ධ කර කර ඉන්නකොට කොහොම හරි ඔන්න තීන්තට ඉන්නකෝ තම්බුණා. තීන්තට ඉන්නයා කියලා දුනා. එන සුද්ධ කළා මේක ගන්න කියලා. ඊට පස්සේ තව දෙතුන් දෙනෙක් ඕමම බලාගෙන ඉඳලා දවස් කීපයක් යනකොට තව කෙනෙක් ඇවිල්ලා කියනවා මේ තීන්තට ඉන්නකෙන් කොහමද ස්වාමීන් වහන්සේ මේ තාප්පේ ගන්නෙ? මං ගිහිල්ලා අරන් එන්නම් තීන්ත කියලා. ඔන්න තීන්තයි බුරුසුයි අරගෙන ඇවිල්ලා ඔන්න දැන් එන්න ප්‍රොජෙක්ට් එකක්. එන්න ප්‍රොජෙක්ට් එකක් දැන් සුද්ධ කළා මුළු තාපෙම තීන්ත ගන්න කියලා. ඉතින් ඔන්න ඒ වගේ ගමනක් තියෙන. තීන්තත් නැහැ, බුරුසුත් නැහැ. අර නිකන් තාප්පය සුද්ධ කර කර ඉන්නවා. ඉන්නවා. ඉන්නකොට ඔන්න ටික දවසකින් කෙනෙක් ඇවිල්ලා තීන්ත ටින් එකක් දීලා යනවා. තව කෙනෙක් ඇවිල්ලා කියනවා මේ තීන්ත ටින් එකෙන් පුළුවන් මේක ගන්න. ලීටර 4 ඒවා දෙකක්වත් ඕනේ කියලා ඔන්න ලීටර 4 ඒවා දෙකක් අරන් එනවා. බුරුසුත් නෑ, බුරුසුත් අරන් එනවා. රෝලර් බ්‍රෂ් එකකුත් අරන් එනවා. ඕම තමයි ඉතින් ඔය වැඩේ යන්නේ. ඕක තමයි සබහ ධර්මයේ රිද්මය. ඒක ඉතින් අහන්න හරි අමාරුයි. මේක අහන්න අපේ හිත ඉඩ දෙන්නේ නෑ. නමුත් පොඩ්ඩක් ඉවරලා බැලුවොත් ඒකේ අමුතු ගමනක් තියෙනවා. ඔය තියෙන ප්‍රශ්න වලට එතන විසඳුමක් තියෙනවා. අපි ඒක බාර ගන්න සූදානම් නම් සාමාන්‍ය අවුරුදු 5ක් වතක් කළා තමයි මට ඔය වගේ දෙයක් තේරුම් ගන්න ගියේ අන්තිමට. හරි මොකද්ද මේ මගේ ප්‍රොජෙක්ට් එක කරලා හරියන්නේ නැහැ නේ. ඒ වෙනුවට ඒගොල්ලෝ කියන ප්‍රොජෙක්ට් එකකුත් ඉඳලා ඉట్లా කරලා බලන්න ඕනේ. මෙහෙම එකක් කරමුයි කිව්වහම ආ කරමුකෝ බලන්න මොකද්ද ඔය කියන්නේ කියලා බැලුවාම දවස් අධ්‍යය යනකොට නොදන්නා නොහිතපු පාරක් මතුවලා එනවා. අන්තිමට අර කියපු මිනිහා දවස් දෙකකින් ගිහිල්ලා ඉතින් ඉතුරු වැඩ ටික කරන්න ඉතින් මම තමයි හාමුදුරුව තමයි මේක කරන්න කියලා ඔන්න ඉතින් ඉතුරු ටික කරගෙන යනවා. ඉතින් ඒ වගේ දෙයක් තියෙන්නේ. ඒ වගේ විභවයක් මේ වර්තමාන මොහොත තුළ තියෙනවා. ඒක අපි බාර ගන්න සූදානම් නම් ওই ප්‍රශ්න ගැටළු වලට විසඳුම් මේ වර්තමාන මොහොත තුළ තියෙනවා. ඒක අපි බාර ගන්න සූදානම් නම් ඒක නිකන් කියන්නේ අර gedara ප්‍රශ්නයක් වුණාම පොඩ්ඩක් ගිහිල්ලා පැයක් ගිහිල්ලා ඇවිදලා එන්න කියලා කියනවා. ඈ උත්තර දෙන්න යන්න එපා, පැයක් ගිහිල්ලා ඇවිදලා එන්න. එහෙම නැත්නම් ගිහිල්ලා පොඩ්ඩ එළියට ගිහිල්ලා තේ එකක් බීලා එන්න, කෝපි එකක් බීලා එන්න කියලා කියනවා. අනේ ඉතින් කෝපි එකක් බීලා එන්න ඇත්තටම එහෙම හොඳයි. ඈ නැත්නම් පොඩ්ඩක් පැයක් ගිහිල්ලා ඇවිදලා එන්න හොඳයි ඒක. මොකද gedara මිනිස්සුන්ටත් යහපතක්, අර තමුන්ටත් යහපතක්. ඒ කියන්නේ මොකද්ද මේ ප්‍රශ්න ගැටළු වලට විසඳුම් මේ වර්තමාන මොහොත තුළ තියෙනවා. ඒක අපි බාර ගන්න සූදානම් නම් ওই ප්‍රශ්නේ තියාගෙන පොඩ්ඩක් විසඳන්න නැතුව ඉන්න පුළුවන් නම් ඉතින් එන්නේ විදිය ශක්තියක් එන්නේ විදිය හැකියාවක් පිළිබඳ තමයි බුදුරජාණන් වහන්සේ අපිට මේ පෙන්눔 කරන්නේ. ඉතින් අපි හිතමු කල්පනා කරමු අපිටත් ඒ විදිහේ වෙනසක් සඳහා ඒ විදිහේ බාර ගැනීමක් සඳහා අද දවසේ මේ කතා බහත් හේතු වාසනා වේවා කියලා.
සාදු සාදු සාදු. නෝ බුද්ධ දේශනාවන් තම කාලසිත ආකාරයෙන් විචිත්‍රවත් ප්‍රායෝගික ජීවිතේ එකතු කර ගන්න ආකාරය දේශනාවක් වශයෙන් අපහට ඉදිරිපත් කරපු ධම්මකුසල ස්වාමීන් වහන්සේට උන්වහන්සේගේ සියලුම ප්‍රාර්ථනා නයාකරමිස සිද්ධ වේවායි කියා ප්‍රාර්ථනා කරමින් নমස්කාර කරමි. ඒ වගේම මේ සම්බන්ධයෙන් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ධම්මදේශනාව සම්බන්ධයෙන් හෝ කමරහණක් සම්බන්ධයෙන් අත උසලා ධම්මකුසල ස්වාමීන් වහන්සේට මේ වෙලාවේ ඉදිරිපත් කරන්න පුළුවන්. හොඳයි. එහෙමනම් මම උපාලි මහත්මයාට ආරාධනා කරනවා ස්වාමීන් වහන්සේ වන්දනා කරලා දවසේ වැඩසටහන අවසන් කරන ලෙසට.
හොඳයි අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වන්දනා කරන්න.
හොඳයි.
සාදු 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 ඕකාස වන්දාමි බන්දු.